නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චෛමානි භික්කවේ දිට්ඨිඨානි කතමානිච්ච ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වනවා. මේ දේශනාව ඇත්තටම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරන්න සිදු වුණේ එක්තරා ආරිට්ඨ කියන භික්ෂුන් වහන්සේ නමකගේ වැරදි මතයක් නිසා. තේ ස්වාමීන් වහන්සේ වැරදි මතයක් ප්‍රකාශ කරන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අන්තරායකර ධර්ම. මේ කියන්නේ අපේ ප්‍රතිපදාවට නිවන් මාර්ගයට යම්සි අන්තරායක ධර්ම මෙන්න මේ වයි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ කියන්න ගත්තා ඒවා එහෙම අන්තරායකර නොවේ කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ ස්වාමීන් වහන්සේ එතකොට ප්‍රසිද්ධ වෙනවා අමුතු මතයක් කියන හින්දා. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සලා යනවා ඒ ස්වාමීන් වහන්සේව හරි මාර්ගයට ගන්න කරුණු කියලා දෙන්න. නමුත් ඒ අරිට්ඨ ස්වාමීන් වහන්සේ බරපතල විදිහටම ඒ වැරදි මතයෙම ඉන්නවා. කොයිතරම් උත්සාහ කළත් අනිත් ස්වාමීන් වහන්සලා ගිහිල්ලා හරි පාර කියලා දෙන්න, හරි දේ කියලා දෙන්න, ඒක කනකට ගන්නෑ. ඒක තුළ මේ වැරදි මතය තුළ දැඩිව බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා පැමිණිලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සැලකලා සිටිනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේට වැඩම කරන්න කියලා පැමිණෙන්න කියලා මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න පැමිණියටත් පස්සේ, වැඩම කළාටත් පස්සේ බුදුරජාණන් වහන්සේත් විමසනවා මෙහෙම වැරදි මතයක් තියෙනවද කියලා. එතකොටත් ඉතින් ඔව් කියලා පිළිගන්නවා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මෝගපුරුෂය, හිස් පුරුෂය, මම කොයි වගේ තැනකදද මෙහෙම ඔබ ඔය ධර්ම මතය කියලා තියෙන්නේ? මම කොයි තරම්නම් මේ අන්තරායකර ධර්ම අන්තරායකර වශයෙන් විවිධා උපමා උපමේය දෙමින් කොයි තරම්නම් දේශනා කළා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේත් ඉතින් කරුණු දේශනා කරනවා. තෙතෙන්දි විශේෂයෙන්ම මේ කාමයන්ගේ තියෙන ආදීනව, ඒකේ තියෙන අල්පාස්වාද తත්වයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මොකද මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් තමයි වැඩි මතයක් දරන්නේ. ඒතර මේ කාමයන්ගේ තියෙන අල්පාස්වාදය, ඊට පස්සේ ඒකේ විවිධ උපමා උපමේය ගැන හරපාමින් බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කරනවා. ඊටත් අමතරව ඊළඟට විශේෂයෙන් මතක් කරනවා අර කිසිසේත්ම යම්ස කෙනෙක්ට කාම සංඥාවකින් තොරව, කාම සිතුවිලි වලින් තොරව, කාම සිතක් ඒ කෙලෙස් වලින් තොරව කාම සේවනයක් කරනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කාම සේවනයක් කයින් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යාගේ හිත ඇතුලේ කාම සංඥා පහළ වෙලා, ඒ වගේම කාම සිතුවිලි පහළ වෙලා, ඒ කාමයන්ට අදාළ කෙලෙස් පහළ වෙලා තමයි ඒ කාමසේවණේක යෙදෙන්නේ. ඒ නිසා කාටවත් හිත පිරිසුදුව තියාගෙන කාමසේවණේක ඒ යෙදෙන්න බැරි ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ධර්මයේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. ඒ වගේම අරිට්ඨ ස්වාමීන් වහන්සේටත් පැහැදිලි කරනවා කොහොමද අපි ධර්මය ගත යුත්තේ, කොහොමද අපි ධර්මයට එළඹිය යුත්තේ, මොන වගේ ආකල්පයක්ද ධර්මයේ විශේෂෙහි අපි තබා ගත යුත්තේ කියන කාරණාව. එතකොට ධර්මයේ විශේෂෙහි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන උපමාවට අනුව පහුරක් හා සමානව තමයි ධර්මයේ පරිහරණය කරන්න කියන්නේ. ඒ කියන්නේ යම් සිතනත්තෙක් ගඟකින් මේ වාකරි ජලාශයකින් එතර වෙන්න ගියාම එතෙන්දී යාට පහුරක් තනා ගන්න සිද්ධ වෙනවා. යා මොකද මේ පැත්තේ මොකක්වත් ඇත්තේ නැහැ, පහුරක්වත් නොරුවක්වත් පාරුවක්වත් එමත් නැත්නම් පාලමක්වත් මේ මොකක්වත් නැහැ ඒගොඩට යන්න. ඒ වගේම මේගොඩ අතිශය භයානකයි කියලාත් එයාට වැටහෙනවා. ඒ නිසා භයානක මේගොඩෙන් එතර වෙලා ෂේම භූමියක් වූ එතරට යන්න නම් එයාට පහුරක උමනාව දැනෙනවා. ඊට පස්සේ ඉතින් එයා දැනට තියෙන දේවල් වලින් කොලාතු, ඊළඟට වැටලා තියෙන දේවල් කස්කොලම් ඒවා පාවිච්චි කරලා එයාගේ වෙර වෑයමින් තමයි මේ පහුර තනාගන්නේ. පහුර තනාගෙන ඊළඟට පහුර උඩ නැගපු වමනින් ඉතින් ඒක යගොඩට යන්නේ නැහැ. ඉතින් මෙයාම අතින් පයින් වීරය කළා තමයි ඊළඟට පහුරෙන් එගොඩට ගමන් කරන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන අර තම තමා වශයෙන් ගත යුතු වෑයම දැරිය යුතු වෑයම, දැරිය යුතු වීරය බුදුරජාන් වහන්සේ මොනවට පෙන්නුම් කරනවා මේ දීලා තියෙන උපමාවෙන්. ඊට පස්සේ එගොඩට ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ විමසනවා අනිකුත් භික්ෂුන් වහන්සේලාගෙන්. දැන් ඉතින් ඒ තැනත්තා කල්පනා කළොත් මේ පහුර මට බොහෝ සෙයින් උපකාර වුණා. ඒ නිසා මේ පහුර මම කර තියාගෙන යන්න ඕනේ, නැත්නම් ඔළුවට තියාගෙන යන්න ඕනේ කියලා කල්පනා කරොත් එතකොට මේ පහුර සම්බන්ධයෙන් නිවැරදි දෙයක් එයා ඉෂ්ට කළාද කියලා බුදුරජාන් වහන්සේ විමසනවා. එතකොට භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා නැත ස්වාමීනි එයා ඒක නෙමෙයි කර යුත්තේ කියලා. ඊට පස්සේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ එගඩුණාට පස්සේ මේක ප්‍රයෝජනවත් වුණා තමයි. දැන් ඉතින් එක්කෝ මම මේක වතුරේ පා කර හරින්න ඕනේ, නැත්තම් ගොඩට ඇදලා දාලා මගේ ගමන මම යන්න ඕනේ කියලා විදිහට නම් එයා කටයුතු කරන්නේ. ඒකද හරි දෙය කියලා ඇහුවාම එහෙමයි ස්වාමීනි කියලා ඉතින් අනිත් ස්වාමී භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. ඉතින් ඔන්න යන්දමින්මයි බුදුරජාන් වහන්සේ කියන්නේ මම ධර්මයේ පහුරකට උපමා කළා දේශනා කරනවා. නිත්තර නත්තාය නෝ ගහනත්තාය. මෙය ඊතර වීම පිණිසයි, කරතබාගෙන යාම පිණිස නොවේ කියලා. හැබැයි මේ කාරණේ සම්බන්ධයෙන් අපි එදත් මතක් කළා. මෙතනින් අදහස් වෙන්නේ අපි වැඩේ කරගන්න කලින්ම මේක විසිකරනවා කියලා. එනම් මුල් අවස්ථාවේදී පුදුමාකාර වෑයමක් දරලා මේ පහුර තනා ගන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ධර්මය හදාරන්න, ප්‍රගුණ කරන්න, ඒ ධර්මය අපේ ජීවිතවල ලං කරගන්න, ඒකෙන් ලැබෙන මාර්ගෝපදේශකත්වය අපේ ගමනට, අපේ භාවනාවට, ජීවිතයට ඇති කරගන්න එක අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අපි ඒකට යන්න කලින් පහුර විසි කරන්න ගත්තොත් ඉතින් ඒ කියන්නේ අනුතරක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ ඉගෙන ගන්න ඕනේ, ධර්මයේ මතක තියා ගන්න ඕනේ, හොඳින් හදාරන්න ඕනේ, ඒකේ කරුණු හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒ වගේමයි ඒක අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ, භාවනාවට මඟ පෙන්වීමක් ලබා ගන්න. ඊට පස්සේ අපි කවදා හෝ අරහත්ත්වයකටපත් වුණා නම් අන්න එතකොට තමයි ඉතින් මේක පැත්තකින් තියන්න තියෙන්නේ. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ විෂගෝර සර්පේක් අල්ලන ආකාරයත් මේ ධර්මය හා සම්බන්ධයි. දැන් යම්සි තැනත්තේ විෂගෝර සර්පේක් අල්ලන්න ගිහිල්ලා එයාගේ වලිගෙන් හරි බඩමැද්දෙන් හරි අල්ලගත්තොත් අනිවාර්යෙන් මේ විෂගෝර සර්පයා හැරිලා ඒ මිනිස්යාට දෂ්ට කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එයා හරිනම් මේ විෂගෝර සර්පයාව අල්ලන්න තියෙන්නේ එයාගේ කරමුලින්මයි, නැත්තම් බෙල්ලෙන්මයි, ඔළුවෙන්මයි අල්ලගන්න තියෙන්නේ. එතකොට නම් අන්න එයා දරන අතේ වෙලා ගත්තත් පාදේ වෙලා ගත්තත් බයක් සැකක් නැහැ. මොකද අල්ලලා තියෙන්නේ බෙල්ලෙන්මයි. ඒතර සතාට සර්පයාට දෂ්ට කරන්න විදිහක් නැහැ. ඔන්න යන්දිමින්මයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධර්මයත් එහෙනම් අපි මේ නිවර්දි දෘෂ්ටි කෝණයෙන්මයි ගන්න තියෙන්නේ, නිවර්දි ආකල්පයකින්මයි හදාරන්න තියෙන්නේ. එහෙම නැතුව පරවාද මඩින්න, තමන්ගේ අදහස හුවා දක්වන්න, විවාදයට එළඹෙන්න, විවාදයට එළඹිලා අනිත් අයව පරාජය කරන්න, තමන් ජයග්‍රහණය කරන්න, ඔන්න ඒ බඳු වාර්ථයකින් ධර්මය හැදෑරිය නොයුතුයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් එතෙන්දී විශේෂයෙන් මතක් කරන්නේ ධර්මය ඉගෙන ගන්න ඕනේ, ඒක හොඳට නුවණින් මෙනෙහි කර කර ඒකේ තියෙන අර්ථය තේරුම් ගනිමින්, ඒ අර්ථයට තමන්ගේ ජීවිතය ලං කර ගනිමින්, එකෙන් ගන්න තියෙන ගුරුහරුකම් ලබා ගනිමින්, ඊට අනුරූපව අපේ ජීවිත හැඩගස්වා ගනිමින්, ඒ මිසක් නිකන් අර උඩින් ධර්මය හදාarලා ඒවා නිකන් මතක තියාගෙන අනිත් අයට ඒවා කියාපාමින් තමනුත් ධර්මදරයි බහුශ්‍රුතයි කියලා ඒ තුලින් මාන්නක්කාරකමක් ඇති කරගන්න, එහෙමත් නැත්නම් අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන්න, එහෙමත් නැත්නම් අනිත් අයව විවිධ මතවලින් තමන්ගේ දැනුමින් පරාජය කරන්න නෙමෙයි එහෙනම් ධර්මය ඉගෙන ගත යුත්තේ. එනකොට මේ සසර දුකින් අත මිදෙන්න පෙන්වපු මාර්ගයේ වශයෙන් ඒක තමා තුළ වඩා ගැනීම සඳහායි ධර්මයේ ඉගෙන ගත යුත්තේ. එතකොට මෙන්න මේ කාරණා දෙකම බුදුරජාණන් වහන්සේ එතකොට මේ අලගද්දූපම සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් ඒ වගේමයි විශේෂයෙන් මතක් කරනවා යම් කිසි හෝ දහමක් තමන්ට වැටහෙන්නේ නැත්තම්, තේරෙන්නේ නැත්තම්, මොකක් හරි තැනක අඩුපාඩුවක් තමන්ට තේරෙනවා නම්, තමන්ට මේ කෑල්ල තේරලා නැහැ, මේ කාරණාව තේරලා නැහැ, මෙතන මට සැක සහිතයි, ඒ අන්දමින් තමන්ට කොයි හෝ අවස්ථාවක වැටහෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මාගාවට ඇවිල්ලා එක්කෝ අහන්න, එහෙමත් නැත්නම් වෙනත් වික්ත ස්වාමින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා, සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ කාරණාව විමසන්න කියලාත් මතක් කරනවා. ඉතින් එතකොට අපිට පේන්නා තියෙනවා බුදුරජාන් වහන්සේ කොයිතරම්නම් තමන් වහන්සේගේ ධර්මය නිවරදිව භික්ෂුන් වහන්සේලා අතරට යවන්න උත්සාහත් වෙලා තියෙනවද කියලා. උන්වහන්සේලා තුළ යම් හෝ වැරදි මතයක් ඇති වුණා නම් විවිධාකාර උපමා උපමේ ඉදිරිපත් කරමින් අනිත් භික්ෂුන් වහන්සේලාව කැඳවමින්, ඒ වැරදි අදහස දරන තැනැත්තාවත් කැඳවමින් ඔක්කොම ඉදිරියේ ප්‍රශ්න කරමින් අනිත් භික්ෂුන් වහන්සේලාගෙනුත් නැවත නැවත ප්‍රශ්න කරමින් මේ තැනත්තාගේ විතරද මේ වැරදි මතය තියෙන්නේ නැත්නම් අනිත් අයත්ගේ අතරත් මේ මතය වැරදි මතය තියෙනවද කියලා නැවත නැවත විමසා බලමින් ඊටාම දැඩිව මේ නිවරදිව ධර්මය සියලු දෙනා කෙරෙහි පවත්වන්න සියලු දෙනාට අවබෝධ කරවන්න නැත්නම් නිවරදි දෘෂ්ටි කෝණයෙන් මේ ධර්මය හදාරන්න බුදුරජාණන් වහන්සේ ලොකු වෑයමක් දරලා තියෙන බව පේන්න තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් මතක් කරනවා දිෂ්ටිඨාන කියලා මේ සූත්‍රය තුල කොහොමද මේ දෘෂ්ටි සම්බන්ධයෙන් අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ කියලා. මොකද දැන් මේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ අර වැරදි මතයක් දරනවා පමණක් නෙමෙයි ඒ වැරදි මතය ඉවත් කරගන්න බැරි අන්දමේ වැරදි දෘෂ්ටියකට එමත් නැත්නම් ඒක දැඩිව ග්‍රහණයකට ලක් වෙලා තියෙනවා. උන්වහන්සේගේ හිත ඒක තුල බැහැගෙන ඒක තුල කිඳා බැහැගෙන ඒක අස්සට රිංගගෙන ඒකෙන් අත මිදෙන්න බැරි තරම් ඒක තුල බැහැගත් ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා ඒ දෘෂ්ටි ඇති වෙන්න ඒ ඇතිවිය හැකි දෘෂ්ටි සම්බන්ධයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චෛමානි භික්ඛවේ දිට්ඨිඨානි. මහණෙනි මේ දෘෂ්ටි ස්ථාන එහෙමත් නැත්නම් මේ ඉතාම ඉහළ මට්ටමක තව තව ගැඹුරු මට්ටමක තව තව බරපතල මට්ටමකට දෘෂ්ටි වැඩෙන්න පුළුවන් සූක්ෂම මට්ටමේ දෘෂ්ටි හයක් ගැන දේශනා කරනවා. ඒ කියන්නේ මේවත් දෘෂ්ටි මේවත් වැරදි දෘෂ්ටි හැබැයි මේක මත පාදක වෙලා මේ සියුම් දෘෂ්ටීන් මත පාදක වෙලා මේ වැරදි දැකීම් මත පාදක වෙලා තව තව මහා පැතිරිච්ච ව්‍යාකූල වෙච්ච මනස සම්පූර්ණයෙන්ම හිර කරන අතිශය බරපතල දෘෂ්ටි තත්වා මේවා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා මේවා නිකන් මේ හය හරියට නිකන් අර සූක්ෂම මට්ටමේ දෘෂ්ටි හයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර පළවෙනි එකේදී පෙන්වන්නේ ඇත්තටම අර සක්කාය දිට්ඨිය හා සම්බන්ධ කාරණා කීපයක් තමයි මුල් පහේම පෙන්වුම් කරන්නේ. මේ පිටුන් සමාවට අහලා මතක තියෙනවත් පුළුවන් ඇතම් සූත්‍ර දේශනාවලදී විශේෂයෙන්ම කන්ද සංයුත්තේ එන දේශනාවලදී බුදුරජාන් වහන්සේ මේ ස්කන්ධයන් මුල් කරගෙන කොහොමද තැනැත්තෙක් තුළ සක්කාය දිට්ඨිය ගොඩනගන්නේ කියන කාරණාව විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ එක්කෝ ඒ ස්කන්ධයේ ඍජුවම මම වශයෙන් කෙනෙක් වශයෙන් තැනැත්තෙක් වශයෙන් සලකනවා. එහෙම නැත්නම් ඒ ස්කන්ධය Tamanට අයිති දෙයක් වශයෙන් සලකනවා. එහෙමත් නැත්නම් ඒ ස්කන්ධය තුල මම ඉන්නවා මගේ ආත්මය ඒක තුල තියෙනවා කියලා සලකනවා. එහෙමත් නැත්නම් ඒ ස්කන්ධය ඇතුලේ ආත්මය තියෙනවා කියලා සලකනවා. ඒ කියන්නේ ආත්මය ඇතුලේ එක්කෝ ස්කන්ධය තියෙනවා නැත්නම් ස්කන්ධය ඇතුලේ ආත්මය තියෙනවා. ඒතර මෙන්න මේ ආකාරයෙන් දෙකකුත් එකතු වෙනවා. එතකොට හැම ස්කන්ධයක් පාසාම මේ විදිහට හතර ආකාරයෙන් සක්කාය දිට්ඨිය ගොඩනගෙන්න පුළුවන්. ඒතර ඔක්කොම ස්කන්ධ පහට 20 ආකාරයකින් සක්කාය දිට්ඨිය පෙළ ගැහෙන්න පුළුවන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මනසක කියන කාරණාව බොහෝ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට අපිට පේනවා මේ මොකක් හෝ ස්කන්ධයක් අපේ හිත උපාදාන කරගෙන ඉන්නකොට ඒ ස්කන්ධේ මම කියා ගන්නා ගතියක් මගේ කියා ගන්නා ගතියක් ඒ වගේමයි ඒ ස්කන්ධය තුල ආත්මයක් තියෙනවා මම ඉන්නවා මගේ ආත්මය මේ ස්කන්ධයයි නැත්තම් මටයි මේ මගේ ආත්මයටයි මේ ස්කන්ධය ඇති ස්කන්ධය ඇතුලේ මගේ ආත්මය තියෙනවා ආදී වශයෙන් අපේ හිත පුදුමාකාර පටලවිල්ලක් කරගන්නවා. මේ අත්දැකීම අස්සට කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඈඳන්න ගිහිල්ලා. ඉතින් එතකොට මේ පළවෙනි එකේදී පෙන්වන්නේ මේ රූපස්කන්ධය සම්බන්ධේනුයි. රූපං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. යම්සි තැනත් එක්ක හිතන්න පුළුවන් මේ රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපය කිව්වහම ඒකත් බොහොම පුළුල්. එතකොට අපි මේ කය කියලා සලකන්නේ ඒක රූපයක්. ඊට පස්සේ මේ රූපය පමණක් නෙමෙයි. ඒතර මේක අභ්‍යන්තර කායික රූපය. ඊට පස්සේ ඉතින් බහැර තියෙන හැම රූපමත් රූප ගණේමලා සියලුම භෞතික දේවල් රූප ගණේම නැත්නම් රූපස්කන්ධේමලා සලකන්න පුළුවන්. ඒ නිසා 11 ආකාරයකින් බුදුරජාන් වහන්සේ රූපස්කන්ධය විග්‍රහ කරනවා. අතීතයේදී හටගත්තු රූප, අනාගතයේදී හටගන්න පුළුවන් රූප, වර්තමානයේ හටගෙන තියෙන රූප, ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් ඇතුළත තියෙන රූප, බාහිර තියෙන රූප, ප්‍රණීත රූප, රළු රූප, ඊළඟට ළඟ තියෙන රූප, ඈත තියෙන රූප, හීන රූප, ඒ වගේමයි ඕලාරික රූප, මේ ආදී වශයෙන් 11 ආකාරයකින් බුදුරජාන් වහන්සේ මේ රූපස්කන්ධය බොහොම පුළුල්ව විස්තර කරනවා. ඒතර සියලුම භෞතික වස්තුන් මේ රූපස්කන්ධයලා සලකන්න පුළුවන්. මේ සියලුම රූපස්කන්ධේ මොකක් හෝ අභ්‍යන්තර වේවා බාහිර වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා සූක්ෂම වේවා රළු වේවා මේ කුමක් හෝ රූප කොටසකට මම කියා ගන්නවා නම් මගේ කියා ගන්නවා නම් මගේ ආත්මය කියලා කියා ගන්නවා නම් ඒ කියන්නේ එතන දෘෂ්ටියක් තියෙන. වැඩි දැක්මක් තියෙන. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨියක් කියලා කියනවා. ඒ වගේමයි වේදනාව හා සම්බන්ධයෙන්ුත් දැන් හෝ දැන් වේදනාවක් කටගෙන තියෙනවා නම් ඇයි මේ මගේ වේදනාව මෙහෙම දුක් විඳින්නේ ඇයි මම දුක් විඳින්නේ කියලා තමයි අපි සාමාන්‍යයෙන් ඉතින් ව්‍යවහාර කරන්නේ. ඒක සමහර විට ඒ හුදු ව්‍යවහාරය ඉක්මවා ගිහිල්ලා ඊට වඩා ගැඹුරින් අපි ඒක තුලට කෙනෙක් පුජ්‍යලයක් ඈඳා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට තනිකරම මේ වේදනාව මම කරගත්ත බවක් වේදනාව තුල කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියලා හිතාගත්ත බවක් හොඳටම පෙන්නුම් කරනවා. එතකොට මේ වේදනාව සම්බන්ධව තරා විදිහට මේ 11 ආකාරකින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. වේදනාව සම්බන්ධව එතකොට කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තනා ගැනීමේ හැකියාව පේන්න තියෙනවා. එතකොටත් සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඊට පස්සේ සංඥා. සංඥා සම්බන්ධනොත් ඒ වගේමයි. සංඥා ගැනත් බුදුරජාන් වහන්සේ ආරා විදිහටම දේශනා කරනවා. වර්තමාන වශයෙන් විවිධාකාර සංඥා හට ගන්න පුළුවන්. රූප සංඥා, සද්ද සංඥා, රස සංඥා, ගන්ධ සුවඳ පිළිබඳ සංඥා, රස පිළිබඳ සංඥා, ස්පර්ශයන් පිළිබඳ සංඥා, හිතට එන අරමුණු වල තියෙන සංඥා මේ ඔක්කොම සංඥා ස්කන්ධේ සලකන්න පුළුවන්. ඉතින් දැන් ලොකු පුළුල් ක්ෂේත්‍රයක් අපි මේ කතා කරන්නේ මේ කුමක්ම හෝ සංඥාවක්. මම කියලා සලකනවා නම් මගේ කියලා සලකනවා නම් මගේ ආත්මය කියලා සලකනවා නම් ඉතින් එතකොට අපි සක්කාය දිට්ඨියක පැටලෙනවා. ඉතින් අතින් බැලුවම හරිම සියුම්. මොකද අපි මේ සංඥා ලෝකයක තමයි ජීවත් වෙන්නේ. අපි ඇහෙන් රූප බලනකොට මේවා හඳුනා ගන්නවා හඳුනා ගනිද්දිම අපිට ඒවා තුල අහුවෙන්න ඉඩ තියෙනවා මේ සංඥා තුල කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා මේ ගත්ත නිමිත්තේ තැනෙක් ඉන්නවා තැනත්ෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියලා තමන් වල්ලලා හෝ බාහිර තියෙන වස්තුන්ෙන් ලැබෙන නිමිති වශයෙන් හෝ ඒ ගන්නා සංඥාවල නිමිතිවල කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි හඳුනාගත්තොත් එහෙම ඈඳාගත්තොත් එතන අපිට සක්කාය දිට්ඨියක් පිහිටනවා. ඉතින් ඒ කියන්නේ බැලුවාම සැහැන්න සූක්ෂමයි සංඥා ස්කන්ධයේ පැත්තෙනුත් මේ වගේ සක්කාය දිට්ඨියේ ඇතිවීම. ඊට පස්සේ සංස්කාර සම්බන්ධව තේ විදිහම දේශනා කරනවා. අපි කරපු නිර්මාණ, අපි කරපු කියපු දේවල්, අපි හිතපු පතපු දේවල්, මේ හිතට ආපු සිතුවිලි, චේතනා මේ ඔක්කොම ඉතින් ඇත්තටම සංස්කාර ගොඩේ අපිට සලකන්න පුළුවන්. ඒවත් අතීත අනාගත වර්තමාන වශයෙන් සූක්ෂම වශයෙන් ඕලාරික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් එතන මේ විදිහට සංස්කාර ක්ෂේත්‍රයත් ඉතින් බොහොම පරපතලයි. අපේ හිත නිරන්තරයෙන් මේ බඳු සකස් කිරීම රසක් කරමින් තමයි කාලය ගත කරන්නේ. ඉතින් ඔන්න ඔය අපි කරපු මේ සකස් කිරීම අපේ තියෙන හිතා ගැනීම, අපි කරපු සිතුවිලි, පවත්වන සිතුවිලි, හිතට එන අදහස් මේ සියල්ලම කොයි හෝ අවස්ථාවක මේක ඇවිල්ලා මම මේක මගේ මේක මගේ ආත්මේ කියලා කියාගන්න ඇතම් කෙනෙක් පෙළඹෙනවා. නිකේල මගේ අදහස. ඉතින් එහෙම තමයි අපි කියන්නේ. ඉතින් ඒක ව්‍යවහාරයක් වශයෙන් ඉතින් අපිට කියන්නත් වෙනවා. අපි කවුරුත් හරි කාත් එක්ක හරි සාකච්ඡාවක නිරත වෙනකොට මගේ අදහස නම් මෙන්න මේකයි කියලා ඉතින් අපි කියනවා. ඉතින් ඒක වැරද්දක් නැහැ. ඒක එහෙම තමයි කියන්න වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ව්‍යවහාර මාත්‍රෙන් එහාට ගිහිල්ලා මේ කියපු අදහස මගේ කරගෙන ඒක තුල කෙනෙක් හුවා දක්වමින් මේක මගේ අදහස තමයි තාම වැදගත් අදහස අනිත් සියල්ලන්ගේ අදහස් ගන්නම දෙයක් නැහැ කියලා ඒ බොහොම බරපතල විදිහට සක්කාය දිට්ඨිය වඩමින් ඒ තමන්ගේ අදහස හුවා දක්වන ගතිය ඒ තුල මමෙක් තනා ගන්නා ගතිය ඒ අදහස ඉදිරිපත් කරපු කෙනෙක් ඔන්න දැන් ඉන්නවා. ඒ කෙනා තමයි ඊටාම ප්‍රඥාවන්ත කෙනා. ඒ කෙනා තමයි මෙතන ඉන්න වැඩිහිටියා. මෙතන ඉන්න ඉහළම නුවණක් තියෙන කෙනා. ආදී වශයෙන් ඒ අදහස මුල් කරගෙන අපි කෙනෙක් තනා ගැනීම, පුජ්‍යලයක් හදා ගැනීම බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසාමයි අපි සමාජලාවට අපේ අදහසට වඩා හොඳ අදහසක් වෙන කෙනෙක් ඉදිරිපත් කළත් ඒත් ඒක අපි පිළිගන්න කැමති නැහැ. මොකද මගේ අදහස එතකොට යට යනවා. ඒක මට දැන් වැටහෙන්නත් පුළුවන් මගේ අදහසට වඩා අනිත් කෙනාගේ අදහස හොඳයි කියලා. නමුත් මම කැමති නැහැ ඒක යටින් තියන්න. මොකද එතකොට මම කියන එකට ලොකු තර්ජනයක් බලපෑමක් එල්ලලා තියෙනවා. ඒ නිසා මේ අදහසක් මුල් කරගෙන හිතේ පහළ වෙච්ච සිතුවිල්ලක් මුල් කරගෙන හිතේ පහළ වෙච්ච චේතනාවක් මුල් කරගෙන එහෙමත් නැත්නම් ක්ලේශයක් මුල් කරගෙන එහෙමත් නැත්නම් හොඳ අදහසක් නරක අදහසක් මුල් කරගෙන අපි එහෙමනම් කෙනෙක් පුජ්‍යලයක් හදා ගැනීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. එතකොට මේ සංස්කාර ලෝකයේ තුලත් අපි තුල මේ වගේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හැදෙන්න පුළුවන්. ඒකත් තව තව බරපතල විදිහට දෘෂ්ටි කරා යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ සක්කාය දිට්ඨිය හැදෙන ආකාර පහම නැත්නම් ඒ ස්කන්ධේ මේ සක්කාය දිට්ඨිය හැදෙන ආකාර විස්සම අපිට සලකන්න පුළුවන්. ඒ අනුව බරපතල දෘෂ්ටි තනා ගන්න උදව් වෙන නිකන් මේ මූලික අඩිතාලමක් වශයෙන්. ඒතර මේ අඩිතාලම මුල් කරගෙන බරපතල දෘෂ්ටි වලට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේවට දෘෂ්ටි ස්ථාන වශයෙන් නැත්නම් දිට්ටි ස්ථාන වශයෙන් ධමයේ පෙන්ලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දැන් මේ බාහිර පැත්තට එහෙමත් නැත්නම් මේ ආධ්‍යාත්මික පැත්තෙන් විස්තර කරපු එක දැන් පස්වෙනි අවස්ථාවේදී ඒක බොහෝ සෙයින් විඥානස්කන්ධයට අදාළයි කියන්නත් පුළුවන්. යම්පිදන් දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්පි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. ඒතර යම් හෝ දැකපු දෙයක් අහපු දෙයක් නාසයෙන් දිවෙන් කයෙන් දැනගත්ත දෙයක් මනසට ආපු අරමුණක්. එහෙමත් නැත්නම් මනසට මනසින් කරන්න අද විමසා බැලීමක්. මනස කොහේ හරි හැසිරිච්ච දෙයක් හිතාගත්ත දෙයක් මේ කුමක් හෝ දෙයක් මේ මමයි මේ මගේ ආත්මය කියලා හිතාගත්තොත් එතනත් මෙන්න මේ විදිහට දෘෂ්ටි ස්ථානයක් බවට පත් වෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් අපි ඇස්කන්නාද නාසාදී ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී ඒවෙන් නිරන්තරයෙන්ම එතකොට බාහිර තියෙන අරමුණු අපි මේ තේරුම් ගන්නවා. ඉතින් ඒවා තේරුම් ගන්න ගිහිල්ලත් ඒවෙත් අපි එතකොට ඒවත් එක්ක මම කියා ගන්නවා, ඒක මගේ කියා ගන්නවා. නිරන්තරයෙන්ම එතකොට මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ අනිකුත් අරමුණුත් මුල් කරගෙන අපි විවිධාකාර සිතුවිලි පහළ කරනවා. ඒවා ගැන අදහස් ඉදිරිපත් කරනවා. මතවාද ඉදිරිපත් කරනවා. මගේ අදහස මේකයි කියලා අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේ වෙලාවෙදිත් ඒහා සම්බන්ධිනුත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තනා ගැනීම සම්පූර්ණයෙන්ම එතකොට මේ දෘෂ්ටි ඇති වෙන්න පාදක වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ 6 වෙනි එක ඊට වඩා ටිකක් සියුම් අවස්ථාවක්. එතෙන්දී එකාතකින් එදා ಭಾರತයේ තිබිච්ච යම් හිතා ගැනීම එහෙමත් නැත්නම් ඉදිරිපත් කරපු යම් යම් දෘෂ්ටිවාද එහෙමත් නැත්නම් වැරදි ධර්ම ඉගැන්වීම් වල යම්ස නිරූපණයක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම බිකු බෝධිසායන් වහන්සේම කතා දේශන මේ මතක් කරලා තියෙනවා මේක මේ උපනිෂද්වල තියෙන වැරදි කොටසක් කියලා. ඒ කියන්නේ පෙන්නන වැරද්දක් කියලා. වැරද්දක් කියන්නේ ඒගොල්ලන්ගේ දහමේ එන වැරද්දක් තමයි මේ බුදුරජාණන් වහන්සේ වැරදි කියලා පෙන්ලා දෙන්නේ. මම නැත්තම් මේක පාදක කරගෙන වෙනත් දෘෂ්ටි වලට යන්න පුළුවන් කියලා පෙන්ලා දෙන්නේ. මේකෙදි සඳහන් වෙන්නේ ඇත්තටම අපිව හීන කරලා මෙතන පුජ්‍යලයක් ඉන්නවා, මෙතන තැනැත්තෙක් ඉන්නවා, මෙතන මමෙක් ඉන්නවා, මෙතන ආත්මයක් තියෙනවා. හැබැයි ඒක ඇහිලා කුඩා ආත්මයක්. මරණින් පස්සේ හැබැයි මම එක ප්‍රධාන ආත්මයක් එක්ක, ශුද්ධ වූ ආත්මයක් එක්ක, ප්‍රබල ආත්මයක් එක්ක, හාත්පස පැතිරිච්ච ආත්මයක් එක්ක, ਸਰව බල ධාරී ආත්මයක් එක්ක මම එකතු වෙනවා. ඊට පස්සේ මම සදාකාලික ත්වයකට පත් වෙනවා කියලා. එහෙමනම් අපි යම්සේ තැනැත්තෙක්, යම්සේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඔය වගේ මතයක් ප්‍රකාශ කළොත් ඒකට ලොකු කැමැත්තක් අපේ හිත තුළ ඇති වෙන්න පුළුවන්. මොකද මිනිස්සෙන් සාමාන්‍යයෙන් ඒ බාහිර දේවල් වලට ආසාවක්, ඒ බාහිර රූපයක නැත්නම් බාහිර ආත්මයක, බාහිර බලවේගයක රැකවරණය යටතේ එයාවිල්ලා මට උදව් කරයි කියලා හිතාගෙන, එයා තමයි මගේ පිහිට කියලා හිතාගෙන ඉන්න ස්වරූපයක් පේන්න තියෙනවා. ඉතින් ඒකාත්කින් අර අපේ තියෙන හීන දීන ගතිය තමයි මෙතනින් පෙන්නුම් කරන්නේ. තමන් ගැන නෙමෙයි අතරම විශ්වාසය, බුලකූටම විශ්වාස කරන්නේ මේ බාහිරින් එන බලවේගයට. ඒ බලවේගයේ ප්‍රබලයි, ඒ බලවේගය අනන්තයි, ඒ බලවේගය සදාකාලිකයි. මරණයෙන් පස්සේ මම මේ අනන්ත වූ සදාකාලික වූ බලවේගයත් එක්ක එකතු වෙනවා කියලා එහෙම මතයක් ප්‍රකාශ කරාම අපි ඒකට පොදුම ඇල්මක් දක්වනවා. අපි ඒකට ආසා කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේක අපි කෙනෙක් වශයෙන් ගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටිය කෙනෙක් වශයෙන් ගන්න පුළුවන්. ඒක මගේ දෘෂ්ටිය කියලා ඊට පස්සේ හඟින්න පුළුවන්. ඒක තමයි මම කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් ඒ බරපතල අන්දමින් එහා තියෙන දෘෂ්ටි වලට යන්න මේ தත්වයට හේතු වෙනවා කියලා මේකත් දෘෂ්ටි ස්ථානයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මෙහෙම දේශනා කරලා දැන් ආර්ය ශ්‍රාවකෙක් නම් මේ සියල්ලෙන් තොරයි කියන එකත් දේශනා කරනවා. ඒ කියන්නේ එහෙනම් අපිට තේරෙනවා යම්සි තැනැත්තෙක් ආර්ය භූමියකට පත් වුනහම අඩුම තරමින් සෝතාපන්න වට්ටමට පත් වුනහම මේ හය ඉතිරි වෙලා තියෙන්න බෑ. ඒ කියන්නේ මේ රූපය තුළ මම ඉන්නවා, මේ රූපය තුළ ආත්මයක් තියෙනවා, තැනැත්තෙක් ඉන්නවා, එහෙම හැඟීමක් එයාට ප්‍රබල විදිහට පහළ වෙන්න විදිහක් නැහැ. වේදනාව සම්බන්ධනුත් එහෙමයි, සංඥා සම්බන්ධනුත් එහෙමයි, සංස්කාර සම්බන්ධනුත් එහෙමයි. ඊළඟට පේන, ඇහෙන, නාසයට, කයට, දිවට දැනෙන, ඒ වගේමයි මනසට එන අරමුණු, හිතා ගන්න දේවල්, හිතලා බලන දේවල්, විමසන දේවල්, ඒවා සම්බන්ධනුත් එහෙමයි. ඒකකවත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් පිළිබඳ හැඟීමක් ඒ ආර ශ්‍රාවකයාට බරපතල ඉදිරියට එන්න බෑ. සමහර විට ඉතින් తాවකාලික වෙන්න ඉඩ තියෙනවා සෝතාපන්න වගේ මට්ටම් වලදී. ඒක ඔය විශාකා සිටු දිනේකේ පුවත් වලින් එහෙම හිතා ගන්න පුළුවන්. తాවකාලිකව රැවටෙන්න ඉඩ තියෙනවා. නමුත් නැවත නුවණ උපදවා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ නුවණින් තේරුම් ගන්න තියෙනවා මේ රූපවල, එහෙමත් නැත්නම් වේදනාවල, සංඥාවල, සංස්කාරවල, ඒ වගේම මේ ඉඳුරංගෙන් බාහිරින් ගන්න අරමුණු වල, ඒ වගේම අර අන්තිමට කියපෝ ඒ தத்துவයක් තුලවත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියන කාරණාව තේරුම් ගන්න තියෙනවා. මේ අන්තිම කාරණේ විශේෂයෙන්ම අර දෘෂ්ටියක්මයි. ඒ කියන්නේ මෙතන කෙනෙක් ඉන්නවා, බාහිරේ අතිශය ප්‍රබල සදාකාලික කෙනෙක් ඉන්නවා. මේ කුඩා කෙනා කුඩා ආත්මයේ ගිහිල්ලා ඒ සදාකාලික ආත්මයත් එක්ක එකතු වෙනවා කියලා ගන්න ඉබඳු දෘෂ්ටියත් කිසිසේත්මත් මේ තනත්තා තුළ, මේ ආර ශ්‍රාවකයා තුළ තියෙන්න බැහැ කියලා දේශනා කරනවා. ඉතින් ඒක අතරින් මෙතන තව ඕනනම් අපිට එකතු කරගන්න පුළුවන් තව සූක්ෂම කාරණාවක්. දැන් එක්තරා අවස්ථාවකදී කේමක කියන ස්වාමින් වහන්සේ ලෙඩ වෙලා කදිරකාරාමයේ කියන තැන, ഘോഷිතාරාමයට කිට්ටු තැනක වැඩ වාසය කරනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ ඊටාම හොඳින් බණ භාවනා කරපු ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ නිසා මුන්නහන්සේගේ මේ ලෙඩ දුක් විමසන්න ඒ ഘോഷිතාරාමයේ හිටපු ස්වාමින් වහන්සේලා, තෙරුන් වහන්සේලා දාසක කියන පණිවිඩකාර ස්වාමින් වහන්සේ කෙනෙක්ව එවනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඊට පස්සේ තින් මේ දාසක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කොහමද ඔබ වහන්සේට සනීපද, දැන් මේ ලෙඩ සුව වෙන ගතියක් පේන තියනවාද, බෙහෙත් වලින් ගුණයක් තියනවාද, සුව වෙනවද, සුව වෙන බවක්ද පේන්නේ කියලා තින් අහනවා. ඊට පස්සේ තින් කේමක ස්වාමීන් වහන්සේ කියනවා නැහැ වැත්නි, මේ මට එහෙම ලොකු සුවයක් නැහැ, එන්න අසාධ්‍ය වෙන බවක් තමයි පේන්න තියෙන්නේ කියලා. ඉතින් මේ පණිවිඩය අහගෙන අර දාසක ස්වාමීන් වහන්සේ අර ഘോഷිතාරාමයේ වැඩ සිටින තෙරුන් වහන්සේ ළඟාවට ගිහිල්ලා කිව්වහම ඊට පස්සේ දැන් මේ තෙරුන් වහන්සේට උවමනා වෙනවා මේ කේමක ස්වාමීන් වහන්සේගේ අවබෝධය මොන වගේද කියලා තේරුම් ගන්න. ඉත එතකොට ආයෙත් අහලවනවා ඔබ වහන්සේ දන්නවද මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා උපාදානස්කන්ධ පහක් වශයෙන් මේවෙන් මොකක්ද මම කියලා සලකන්නේ කියලා ප්‍රශ්නයක් අහලා ආයෙත් දාසක ස්වාමීන් වහන්සේ වේවනවා. කසි දාසක සානසේ ආයිත් කදරිකාරාමයට ගිහිල්ලා කේමක ස්වාමීන් වහන්සේව මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඔය ප්‍රශ්නේ අහනවා. ඔබ වහන්සේ දන්නවද මෙන්න මෙහිමයි භාගතුන් වහන්සේ විසින් ස්කන්ධ පහක් උපාදාන ස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා. ඔබ වහන්සේ ඒවෙන් කොයිකද මම කියලා සලකන්නේ? ඉතින් ඔක ඔය ප්‍රශ්නේ නැගුවාම ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. එහෙමයි මේ භාගතුන් වහන්සේ උපාදාන ස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා උපාදානස්කන්ධ පහක් දේශනා කරලා තියෙනවා. මම හැබැයි මේ එකක්වත් මම වශයෙන්, මගේ වශයෙන්, පුඤ්ඤලේක වශයෙන් සලකන්නේ නැහැ කියලා මේ උත්තරයක් දෙනවා. ඊට පස්සේ ඉතින් ඒක අහගෙන දාසක ස්වාමීන් වහන්සේ නැවතත් ഘോഷිතාරාමයට ගිහිල්ලා නැවතත් අර තෙරුන් වහන්සේට මේ උත්තරේ කියනවා. උත්තරේ කිව්වට පස්සේ ඒ තෙරුන් වහන්සේලා නිගමනය කරනවා මේ කේමක කියන ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. එහෙනම් ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුයි කියලා තෙරුන් වහන්සේලා දැන් ආයෙත් අර දාසක ස්වාමීන් වහන්සේව කේමක ස්වාමීන් වහන්සේ සමීපයට යවනවා. ඊට පස්සේ ඉතින් ඒ දාසක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කේමක ස්වාමීන් වහන්සේට අර පණිවිඩය කියනවා. ඔන්න තෙරුන් වහන්සේලා නිගමනය කරා ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. එතකොට කේමක ස්වාමීන් වහන්සේ ඊටාම නිහතමානීව කියනවා මම මේ එකම උපාදානස්කන්ධයක්වත් මම වශයෙන් සලකන්නේ නැහැ. හැබැයි මම රහත් වෙලත් නැහැ කියලා. එතකොට ඔය පණිවිඩේ නැවතත් දාසක ස්වාමීන් වහන්සේ ഘോഷිතාරාමයේ ඉන්න තෙරුන් වහන්සේලාට ගිහිල්ලා කියනවා. දැන් එතකොට ඒ කාරණාව තේරෙන්නේ නැහැ මේ තෙරුන් වහන්සේලාට. දැන් උන්වහන්සේලාට ප්‍රහේලිකාවක් කොහොමද දැන් මේ එකම උපාදානස්කන්ධයක්වත් මම වශයෙන් සැලකුවේ නැතත්, එහෙනම් ඇයි මේ කේමක සායනස රහත් වෙලත් නැහැ කියලා කියන්නේ? හරිනම් උපාදානස්කන්ධ එකක්වත් මම කියලා සැලකන්නේ නැත්තම්, මගේ කියලා සැලකන්නේ නැත්තම් උන්වහන්සේලාගේ අදහසේ හැටියට රහත් වෙන්න ඕනේ. නමුත් කේමක සායනසය කියනවා රහත් වෙලා නැහැ කියලා. මම තවදුරටත් මොකද්ද මේ මම කියලා සලකන්නේ? රූපේද රූපේට පරිබාහිර වූ දෙයක්ද මම කියලා සලකන්නේ? වේදනාද වේදනාවන්ට පරිබාහිර වූ දෙයක්ද ආත්මයක් කියලා සලකන්නේ? සංඥාද නැත්නම් සංඥාවලට පරිබාහිර වූ දෙයක්ද ආත්මයක් කියලා සලකන්නේ? සංස්කාරද සංස්කාරවලට පරිබාහිර වූ දෙයක්ද ආත්මයක් කියලා සලකන්නේ? විඥානද විඥානයන්ට පරිබාහිර වූ දෙයක්ද ආත්මයක් කියලා සලකන්නේ කියලා ආයෙත් එතනින් තව ටිකක් මේ ප්‍රශ්නය බරපතල විදිහට අහලා ආයෙත් අර දාසක සායනාංශය යවනවා. දැන් මෙහෙම දාසක සායනාංශය ආයෙත් දැන් මේ කේමක සායනාංශයෙන් මේ ප්‍රශ්නේ අහන්න ගත්තට පස්සේ කේමක සායනාංශය තීරණය කරනවා මේ ප්‍රශ්නේ මෙහෙම විසඳන්න බෑ. මේ දාසක සායනාංශෙත් එක්ක එහාටයි මෙහාටයි එහාටයි මෙහාටයි යමින් මේ ගැටලුව විසඳන්න බෑ. මම යන්න ඕනේ තෙරුන් වහන්සේලා ගාවට ගිහිල්ලා මේ කාරණාව කියලා දෙන්න ඕනේ කියලා උන්වහන්සේ හැරමිටියකුත් අරගෙන සමහර දාසක සායනාංශයේ උදව් උපකාර ඇතිව අමාරුවෙන් වැඩම කරනවා ഘോഷිතාරාමයට. ഘോഷිතාරාමයට ගිහිල්ලා ඉතින් සමි මේ සතුටු සාමිචි කතාවේ දුලා. ඉතින් එතකොට ඉතින් අර තෙරුන් වහන්සේලා කියන මේ අපි ඔබ වහන්සේට කරදර කරන්න හිරිහැර කරන්න නෙමෙයි මේ ප්‍රශ්නේ ඇහුවේ. අපිට නම් තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. ඔබ වහන්සේ කියනවා මේ රූපස්කන්ධය මම කියලා සලකන්නේ නැහැ, මගේ කියලා සලකන්නේ නැහැ කියලා. වේදනාස්කන්ධය මම මගේ කියලා සලකන්නේ නැහැ කියනවා. සඤ්ඤාස්කන්ධය මම මගේ කියලා සලකන්නේ නැහැ කියනවා. සංස්කාරස්කන්ධය මම මගේ කියලා සලකන්නේ නැහැ කියනවා. විඥානස්කන්ධයත් මම මගේ කියලා සලකන්නේ නැහැ කියනවා. ඒත් කියනවා රහත් වෙලත් නැහැ කියලා. ඉතින් අපිට නම් ওই කාරණාව තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට කේමක සාරණාසේ තාම ලස්සන උපමාවකින් මේ කාරණාව විස්තර කරනවා. දැන් මානෙල් මලක් වේවා, නෙළුම් මලක් වේවා. ඉතින් මේ මලේ සුවඳ ගැන යම්සි ප්‍රශ්නයක් කෙනෙක් නැගුවොත් උත්තරයක් දුන්නොත් කවුරු හරි මේ මලේ සුවඳ එන්නේ මලේ එක්ක පෙති වලින් නැත්නම් මලේ තියෙන පාටෙන් එහෙ නැත්නම් මලේ තියෙන රොන් වලින් කියලා මේ සුවඳ එන්නේ කවුරු හරි කෙනෙක් උත්තරයක් දුන්නොත් ඒක නිවැරදිද කියලා අහනවා. ඉතින් එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා නෑ එහෙම කියන්න බෑ කියලා. එහෙනම් කොහොමද මේ මලේ සුවඳ එන්නේ කියලා ප්‍රශ්නයක් නැගුවොත් උත්තරය දෙන්න තියෙන්නේ? ඉතින් කියනවා මේ මලෙන් තමයි සුවඳ හමන්නේ කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ. ඔය උපමාවෙන් කේමක ස්වාමීන් වහන්සේ අර තෙරුන් වහන්සේලාට කියලා දෙනවා. ඒ වගේම තමයි මමත් මේ රූපයෙන් රූපය තුළ මම ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. වේදනාවන් තුළ මමෙක් ඉන්නවා, පුජ්ජලයක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. සංඥාවන් තුළ කෙනෙක් ඉන්නවා, පුජ්ජලයක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා කියලාත් මම එහෙම හඟින්නේ නැහැ. සංඥාවල, සංස්කාරවල, විඥානවල එකකවත් මම ඉන්නවා මගේ කියලා එකක්වත් මම හඟින්නේ නැහැ. හැබැයි මට තාමත් මම කියලා හැඟීමක් නම් තියෙනවා. ඒක අන්න අර කිව්වා වගේ අර ඔක්කොගෙම එකතුයෙන් නිකන් සුවඳක් හමනවා වගේ තාමත් මා තුළ අප්‍රහීන වෙච්ච අස්මිමානයක් ක්‍රියාත්මක වෙනවා. ඒක අස්මීති මානෝ, අස්මීති ඡන්தோ, අස්මීති අනුසයෝ කියලා මේ කේමක සායනාංශයේ වැඩිදුරටත් විස්තර කරනවා. මම වෙමි කියලා ඊටාම සියුම් මට්ටමක මැනීමක්, ඒ මම වෙමි කියලා ඉන්න මමෙකුට තියෙන ආසාවක්, ඒ මම ඉන්නවා කියලා හිතාගෙන කාලයක් තිස්සේ හිතාගෙන හිතාගෙන හිඳීම නිසා ඒකම හිතේ අටුවම් බැහැගෙන, ඒකම හිතේ මණ්ඩි බැඳිලා, ඒකම හිතේ ලාටු බැඳිලා තියෙන ඒබඳු අනුසය තත්වයක් මේ මනසේ තියෙනවා. ඔය දේ ඉවත් වෙනනම් තවදුරටත් මේ පංච උපාදානස්කන්ධයන්ම තවදුරටත් සියුම් විපස්සනාවකට ලක් කරන්න අවශ්‍යයි. එතකොට තමයි කවදා හරි මේකත් මුලින් පුටා දමන්න සිද්ධ වෙන්නේ, මුලින් පුටා දමන්න හැකි වෙන්නේ කියලා මෙන්න මේ කාරණාව පැහැදිලි කරනවා. ඉතින් අනුව අපිට තේරෙනවා අර එක එක ස්කන්ධයක කෙනෙක් පුඤ්ජලයක් මමෙක් නැති බව යම්සි තැනැත්තෙකුට විපස්සනාවක් වඩද්දි, සතිපට්ඨානයක් වඩද්දි, කාලයක් තිස්සේ දහම ප්‍රගුණ කරද්දි තේරෙන්න පුළුවන්. නමුත් ඒත් සියුම් මන්දමක කෙනෙක්, සියුම් මන්දරමක පුජ්‍යලයක්, තැනැත්තෙක් මම පිළිබඳ හැඟීමක් ඒ තැනැත්තා තුළ තියෙන්න පුළුවන්. අනාගාමී වුණත්. ඉතින් අටුවාචාර්යයන් වහන්සේම කියනවා මේ ඛේමක ස්වාමීන් වහන්සේ එක්ක සෝතාපන්න එක්ක සකදාගාමී එහෙමත් නැත්නම් අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක් විය යුතුයි කියලා. ඒ අනුව අපිට තේරෙනවා මේ ඛේමක ස්වාමීන් වහන්සේ කොයිතරම්නම් සියුම්ව මේ දහම දේශනා කරලා තියනවද කියලා. මොකද අනිත් ස්වාමීන් වහන්සේලා හිතන් හිටියේ මේක නැහැයි කියනවා නම් අනිවාර්යෙන් රහත් වෙලා තියෙන්න ඕනේ කියලා. නමුත් ඛේමක ස්වාමීන් වහන්සේ කියනවා මේ එකම ස්කන්ධයක්වත් මම මගේ කියලා නොසලකුවට සියුම් වූ මමත්වයක් සියුම් වූ මාන්නයක් මම කියලා හැඟීමක් තියෙන්න පුළුවන් රහත් වෙන කම්ම. ඒක එකතකින් අර අත්වාද උපාදානයේ එන කොටසක් කියන්න පුළුවන්. අත්වාද උපාදානය ඊටාම සියුම් උපාදාන තත්වයක්. එතකොට කෙනෙක් පුජ්‍යලයක් මමෙක් පිළිබඳ හැඟීමක් අපි උපාදාන කරන ගතියක් තියෙනවා. නිරන්තරයෙන් එතකොට මම තමයි හුවා දක්වන්නේ. කෙනෙක් තමයි ඉස්සරහින් තියාගන්නේ. මාව තමයි උඩින් තියාගන්නේ. ඒ වගේමයි මම කියලා කෙනෙක් හදාගෙන තමයි අනිත් අයත් එක්ක අපි මැනීමක් කරන්නේ. මම කියලා කේන්ද්‍රයක් කරගෙන මම කේන්ද්‍ර කරගෙන තමයි අපි භාෂා ව්‍යවහාරයන් ව්‍යාකරණ ඔක්කොම තනාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ අස්මිමානය කියන මම කියන මෙන්න මේ හැඟීම මම ඉන්නවා කියන හැඟීම අපේ හිත ඇතුළේ ඉතාම සියුම්ම ක්‍රියාත්මක වෙනවා. ඒක කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වෙන්න ඒකට අපේ හිතේ ආසාවක් බැඳීමක් ඒකෙන්ම හිතේ හටගත්ත අනුසේ තත්වයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරිම සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ අස්මිමානය හිතින් දුර වෙන්නේ රහත් වුණාමයි කියලා කියනවා. ඉතින් එතකොට මේ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ඔය සක්කාය දිට්ඨිය ඇති වෙන ඒ මූලික මට්ටමේ දෘෂ්ටි ස්ථාන හයක් ගැන විශේෂයෙන් මේ අලගද්දූපම සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. ඒ බඳු දෘෂ්ටි ස්ථාන හයක් ඒ ආර්යයන් වහන්සේගේ හිතේ නැති බවත් දේශනා කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම සක්කාය දිට්ඨියට පාදක වෙච්ච මේ කොටස් ටික, ඒ කියන්නේ බරපතල මට්ටමේ ටික, ඕලාරික මට්ටමේ ටික, රළු මට්ටමේ ටික ආර්ය භූමියටපත් වුනහම ඉවත් වෙනවා කියලා දේශනා කරනවා. හැබැයි සියුම් අස්මිමානය තවමත් රහත් වෙන කම් ඉතිරිලා තියෙනවා කියලා අර කේමක සූත්‍රය ඇසුරෙන් අපිට තේරුම් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ පරිශදේ ඉන්නවා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. සියානුකෝ බන්තේ බහිද්දා අසති පරිතස්සනාති. භාගතුන් වහන්ස මේ බාහිර කෙනෙක් පුඤ්ඤලයක් මමෙක් නැති බව වැටහුණහම හිතේ චකිතයක් පරිතස්සනාවක් තිගැස්මක් වෙහෙසක් අසහනයක් ඇති වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් නගනවා. ඒකත් තාම වටිනා ප්‍රශ්නයක්. මොකද අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් එක්කෝ ඇතුළත හදන්න පුළුවන් එක්කෝ බාහිර හදන්න පුළුවන්. දැන් අපි මුලින්ම මෙතනදී කතා කළේ ඒ බා ඇතුළේ හදන හැටි. ඊට පස්සේ අර යම්පිදන් දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං මනසා කියන කොටස් වලදී කතා කරන්නේ ඇත්තටම බාහිරම අපි මමෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් හදන හැටි. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නය තමයි ඒ බාහිර කෙනෙක් පුජ්‍යලයක් නැහැ කියලා වැටහුණාම යම්ස තැනැත්තෙන්ගේ හිතේ පරිතස්සනාවක් ඇති වෙන්න පුළුවන්ද? අසහනයක් ඇති වෙන්න පුළුවන්ද? බයක් චකිතයක් ඇති වෙන්න පුළුවන්ද කියලා නගින ප්‍රශ්නේ. එතකොට බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා ඔව් ආයස්මුතුනි නැත්තම් ඔව් මහාන එහෙම දෙයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් බුදුරජාන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් කියන්න වෙන්නේ ඉතින් අපි බාහිර තියෙන විවිධාකාර දේවල් අයිති කරගෙන ඉන්නවා. ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, අමුදරුවන් වෙන්න පුළුවන්, තානාන්තර වෙන්න පුළුවන්, තනතුරු වෙන්න පුළුවන්, නම්බුනාම වෙන්න පුළුවන්, බැංකු ගිණුම් වෙන්න පුළුවන්. මේ නානා ප්‍රකාර දේවල් අපි අයිති කරගෙන ඒවා මම කියාගෙන ඒවා මගේ කියාගෙන තමයි ඉතින් අපි කටයුතු කරන්නේ. ඒ කුමක් හෝ හේතුවකට මේ ටික අපෙන් අහිමි වුණොත්, මේවා කවුරු හරි මේවා උදුර ගත්තොත්, එහෙමත් නැත්නම් උගක් හෝ ස්වාභාවික විපතක් නිසා මේවා ඔක්කොම අපෙන් ඉවත් වුණොත්, ඉතින් අනිවාර්යයෙන්ම අපේ හිතේ චකිතයක්, බයක්, කනගාටුවක්, පරිතස්සනාවක්, වෙහෙසක්, දුකක්, දොම්නසක් ඉතින් හටගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඉතින් එයා අඬනවා, වැළපෙනවා, පපුයත් ගහ ගන්නවා. ඔන්න ඔය විදිහට මෝහයකට නැත්නම් සම්පූර්ණ මුලාවකට එයාපත් වෙනවා. මොකද මේ බාහිර දේ නැති වෙලා. එතකොට බාහිර දේ නැති වුණා කියලා දැනගත්තාම එයාට ලොකු වෙහෙසක්, දුකක් හටගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බාහිර මගේ කියලා සලකන දේවල් ගොඩක් තියෙනවා. ඒතරින් මගේ කියන කොටස නැති වුණාම තමයි අපිට ලොකු දුකක් ඇති වෙන්නේ. මගේ නොවන දේවල් තින් නැතුණයි කියලා අපිට එච්චර ගාණක් නැහැ. අපි තින් ප්‍රවෘත්ති බලලා ආයකත් එහෙමයි කියලා තින් S2 පියා ගන්නවා, අනිත් පැත්ත හැරෙනවා. මොකද මගේ දේ නෙමෙයි නන්න තියලා තියෙන්නේ. හැබැයි මගේ දේ ඔන්නේ යම් වෙලාවක් නැති වුණාම, මගේ කියා ගන්නා දේ යම් වෙලාවක නැති වුණාම ඉතින් පුදුමාකාර බයක්, චකිතයක්, වෙහෙසක්, දුකක්, වැළපීමක් අපි තුල සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් නගනවා. සියාපන බන්දේ බහිද්දා අසති අපරිතස්සනාති. ස්වාමීන් වහන්සේ මේ බාහිර නැති බව දැනගත්තාම, බාහිර නැත්තම් අපිට අහිමි වුණ බව දැනගත්තාම, බාහිර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා දැනගත්තාම හිතේ එබඳු පරිතස්සනාවක් පහළ නොවන මට්ටමකුත් තියෙනවාද? එබඳු වෙහෙසක්, දුකක්, දුම්නසක්, චකිතයක්, බියක්, තතිගැන්මක් පහළ නොවන අවස්ථාවකුත් තියෙනවාද? එහෙමත් වෙන්න පුළුවන්ද? එතකොට අතින් බුදුරජාණන් වහන්සේ ඕව මහණ එහෙමත් වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒ කියන්නේ යම් කෙසේ නුවණක් දියුණු කරගත්තු කෙනෙකුට ඒ බාහිර දේ නැති වුණා කියලා, බාහිර මගේ දේ නැති වුණා කියලා, බාහිර මගේ කියා ගන්න දෙයක් නැති වුණා කියලා එහෙම පරිතස්සනාවක් ඇති වෙන්නේ නැහැ, දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද බාහිර මමෙක් නැහැ කියලා අවබෝධ වෙලා, බාහිර මගේ දෙයක් නැහැ කියලා අවබෝධ වෙලා. ඒ කියන්නේ එකතකින් ඉතින් විපස්සනාවකින් එයා සෑහෙන අවබෝධයක් ලබලා මේ බාහිර ලෝකේ රූප වෙන්න පුළුවන්, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඉතින් හිතාගත් දේවල්, ඉතින් සලකපු දේවල්, පරීක්ෂණය කරපු දේවල්, හිතාගත් දේවල් මේ එකක්වත් මම නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි, මගේ වසඳගේ මේව පවත්වන්න බෑ කියලා එයා තුළ හොඳ අවබෝධයක් තියෙනවා. ආර්ය භූමියකට එයාපත් වෙලා තියෙනවා. අන්න ඉබඳු තැනැත්තේ කර දේවල් ඉතින් මොකක් හරි හේතුවක් නිසා නැති වුණා කියලා එයාට එච්චර ගාණක් නැහැ. අපිව දැඩිව ග්‍රහණය කරගෙන ඒවා මම කියාගෙන, ඒවා මගේ කියාගෙන, මගේ ආත්මය කියාගෙන හිටියොත් තමයි ලොකු බරපතල වික්ෂෝපයකට අපේ හිතපත් වෙන්නේ, කඩා වැටීමකට හිතපත් වෙන්නේ අරවා නැති වෙච්ච අවස්ථාවකදී. නමුත් අපි ඒවැය තියෙන අනිස්ථිරත්වය, ඒවැය තියෙන දුක් ස්වභාවය, තමන්ගේ වසඟේ පවත්වන්න නොහැකි බව හොඳින් ගැඹුරින් තේරුම් ගන්න තියෙනවා නම් ඒවා නැති වුණාම, ඒවා විනාශ වුණාම, තමන්ට අහිමි වුණාම ඒ සම්බන්ධයෙන් ලොකු චකිතයක්, බියක්, තැතිගැන්මක්, කඩා වැටීමක් හිත තුළ ඇති වෙන එකක් නැහැ. මොකද ඒවා නැති වෙන්න කලින්ම දන්නවා ඒවා නැති වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අචාන්චා ස්වාමීන් වහන්සේම උන්වහන්සේගේ පොත්වල එහෙම පේන්න තියෙන එක ප්‍රකාශයක් තමයි මේ මැටි බඳුනක් බිඳෙන්න කලින්ම බිඳෙන බව දන්නවා කියන කාරණාව. මැටි බඳුනක් නම් මේ වෙලාවෙ නම් ඒක බිඳිලා නැහැ. හැබැයි අනිවාර්යෙන් මේ නොබිඳුණු මැටි කලේ, නැත්නම් නොබිඳුණු මැටි බඳුනේ බිඳුණු බඳුනක්, බිඳුණු කලයක් දකින්න කියන එන්නේ කාරණේ. ඉතින් අපිට හුඟක් වෙලාවට මේක බිඳෙන්න පුළුවන් කියන අවස්ථාව අපිට ගිලිහෙනවා. අපි එහෙම හිතන්නේ නැහැ. ඒකේ තියෙන ලස්සනට, ඒකේ තියෙන ආටෝපෙට අපි රැවටිලා මේක සදාකාලිකයි කියලා හිතා ගන්නවා. හැබැයි ඒක බිඳුණාම ඔන්න ඉතින් අඬනවා. ඒ නිසා අපිට පුළුවන් නම් නුවණින් තේරුම් ගන්න මේ භෞතික වස්තුන් මේ දැනට නම් ඉතින් පේන්න තියෙනවා ලස්සනට, හැබැයි මේවා කොයි මොහොතේ විනාශ වෙනවද, අහිමි වෙනවද, නැති වෙනවද කියන කාරණාව හිතා ගන්න බෑ. ඒ තරමට මේවැය තුළ ගැඹුරු අස්තිර බවක් තියෙනවා, අවිනිශ්චිත බවක් තියෙනවා, සදාකාලිකව අපට සැප දෙන්න බැරි බවක් තියෙනවා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න කරනවා, සියානුකෝ බන්තේ අජ්ජත්තං අසති පරිතස්සනාති. දැන් ඊළාට යනවා ආධ්‍යාත්මික පැත්තට. දැන් මෙතෙක් විමසුවේ බාහිර පැත්ත, දැන් එනවා ආධ්‍යාත්මික පැත්ත. එතකොටත් බුදුරජාන් වහන්සේගෙන් අහන්නේ මේ ආධ්‍යාත්මිකව කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා යම්සි කෙනෙක් වටහා ගත්තාම එතන පරිතස්සනාවක් ඇති වෙන්න පුළුවන්ද? එතෙන්දී බයක්, සැකක් ඇති වෙන්න පුළුවන්ද? චකිතයක් ඇති වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඔව් ඒකත් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක විස්තර කරනවා. දැන් යම්ස තැනැත්තෙක් ඉන්න පුළුවන්, සෝ ලෝකෝ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සත්‍තති සමන් තතේව තස්සාමීති කියලා අපි අර කලින් කතා කරපු හවේනි දෘෂ්ටි ස්ථානය මුල් කරගෙන යම්ස කෙනෙක්ගේ හිතේ මමත්වයක් තියෙන්න පුළුවන්. මෙතන ඉන්නවා මම, මෙතන තියෙනවා කුඩා ආත්මයක්, පුංචි ආත්මයක්. ඒ ආත්මය අනාගතයේදී මිය ගියාට පස්සේ ඒ සදාකාලික ආත්මයත් එක්ක එකතු වෙනවා. ශුද්ධ වූ ආත්මයත් එක්ක එකතු වෙනවා. පරම වූ ආත්මයත් එක්ක එකතු වෙනවා. නැත්තම් බ්‍රහ්ම තත්වයක් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ඒක සදාකාලික වෙනවා. ඉතින් මෙන්න මේ බඳු දෘෂ්ටියක් සහිතව යම්ස කෙනෙක් වාසය කරනවා නම් ඊට පස්සේ එයාට ඇහෙන්න ලැබෙනවඩු මේ බබා මේ භාගතුන් වහන්සේ හෝ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ කරන දේශනාවක්. මොකද්ද දේශනාව? සෝ සුනාති තථාගතස්සවා තථාගත ශ්‍රාවකස්සවා සබ්බේසං දිට්ටි අදිඨාන පරියුත්ථාන අබිනිවේෂ අනුසයාන සමුග්ඝාතාය සබ්බ සංඛාර සමතාය සම්භූපති පටිනිස්සංගාය තණ්හක්ඛයාය විරාගාය නිරෝධාය නිබ්බානාය ධම්මං දේසින් තස්ස. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය මෙන්න මේ කෙනෙක් පුජ්ජනෙක් මම අවිද්‍යාව නිසා පහළ වෙච්ච බව තමයි පෙන්눔 කරන්නේ. එතකොට සියලුම දෘෂ්ටි නැති වෙන අන්දමින් ඒ දෘෂ්ටි ස්ථාන ඉවත් වෙන අන්දමින් ඒ වගේමයි හිතේ තියෙන බැස ගැනීම ඉවත් වෙන අන්දමින් හිත තුල ක්‍රියාත්මකන්නේ පරිඋත්ථාන මට්ටමේ නැත්තම් නැවත නැවත හිතේ මතුවෙන කෙලෙස් මට්ටමේ එබඳු කෙලෙස් නීවරණ ඉවත් වෙන අන්දමින් හිතේ බැස ගැනීම ඉවත් වෙන අන්දමින් අනුසයත් ඉවත් වෙන අන්දමින් ඒ සියල්ල මුලින් උපුටා දමන අන්දමින් සියලුම සංස්කාර සමනය කරන්න සියලු උපදීන් අතහැර දමන්න තණ්හාව සම්පූර්ණයෙන්ම ෂය කර හරින්න විරාගයක් පිණිස නිරෝධයක් පිණිසයි නිවනක් පිණිසයි ධර්මයක් දේශනා කරන්න. ඉතින් ඔය මන අහනවා අර තැනැත්තා. කවුද අර මෙතන ආත්මයක් තියෙනවා මෙතන මම ඉන්නවා මෙතන කුඩා මමෙක් ඉන්නවා ඊට පස්සේ මේ කුඩා මම කුඩා ආත්මය ගිහිල්ලා අනාගතයේදී අර ශුද්ධ වූ ආත්මයත් එක්ක එකතු වෙලා පරම වූ ආත්මයත් එක්ක එකතු වෙලා සදාකාලික බවට පත් වෙනවා ශාස්ත්‍රත තත්ත්වයකට පත් වෙනවා කියලා හිතාගත්ත එක්කෙනා මේ බණ ඇහුවාම දැන් ඔන්න යාට බයක් ඇති වෙනවා. මම නැති වෙනවලු මට මොකද වෙන්නේ මගේ ආත්මේ නැති වෙනවලු මගේ ආත්මේ නිෂේධන වෙනවලු කියන හැඟීමෙන් තමයි ආගන්නේ. මොකද යාගේ යට මුල් බැහැගෙන තියෙන ආත්මීය සංකල්පයක්මයි. එයා ගැඹුරින් හිතාගෙන ඉන්නේ මෙතන ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. කුඩා වේවා මහා වේවා ආත්මයක් තියෙනවා කියලා දැඩිව ගත්ත ආත්මවාදයක තමයි එයා läගගෙන ඉන්නේ. ඉතින් එයාට අර බණ ඇහෙනකොට බයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෙනත් සූත්‍ර දේශනාවලදී. ඒ බුදුරයන් වහන්සේ මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දේශනා කරද්දී ඒ දීර්ඝායුෂ්ක මහේශාක්‍ය දෙවිවරු තැතිගැනුණා කියලා. ඒ දෙවිවරු කල්ප ගණන් තිස්සේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ හටගත්ත දවසක් නැත්තම් පහළ වෙච්ච දවසක් හිතා ගන්නවත් බෑ. කල්ප ගණන් තිස්සේ ඔහේ ජීවත් වෙනවා. සදාකාලිකයි කියලා හැඟීමක් දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට බුදුරයන් වහන්සේ මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දේශනා කරද්දී අර දෙවියෝ තැතිගෙනුණා කියලා දේශනා කරනවා. ඉතින් ඒ වගේ තමයි මෙතනත් යම්කිසි මිනිස්සෙක් තමන් තුළ ආත්මයක් තියෙනවා කියලා දැඩිව අරගෙන ඉන්නකොට මේ බුදුබණක් ඇහෙනවා නම් මෙතන ආත්මයක් නැහැ. මෙතන මමෙක් නැහැ, සත්වෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. ඒ වෙලාවල හිතා ගැනීම හුදු මඤ්ඤණා. ඒ වෙලාවල දෘෂ්ටි, කියලා සක්කාය දිට්ඨියට මුල් වෙච්ච දේවල්. ඉතින් ඒවා ඉවත් කරන්න ධමයක් දේශනා කරද්දී ඒ බැස ගැනීම නවත්තන්න ධමයක් දේශනා කරද්දී ඒ දෘෂ්ටි ඉවත් කරන්න ධමයක් දේශනා කරද්දී සියලු සංස්කාරයන් සමනය කරන ධමයක් දේශනා කරද්දී සියලු උපදීන් අතහැර දමන ධමයක් දේශනා කරද්දී තණ්හාව සම්පූර්ණයෙන්ම ෂය කර හරින ධමයක් දේශනා කරද්දී නිරෝධයක් පිණිස විරාගයක් පිණිස නිවනක් පිණිස ධර්මයන් දේශනා කරද්දී ඉතින් අර තැනත්තට ඒක දරා ගන්න බෑ. එයාට තේරෙන්නේ නෑ ඒක. එයා ගන්නෙම මෙතන ආත්මයක් තියෙනවා කියලා. ඉතින් එයා හිතන්නේ මේ ආත්මය දැන් නැති වෙනවා කියලා. මම නැති වෙනවා කියලා උච්ඡේදයකින් තමයි එයා දැන් ගන්නෙ. හිතියේ සම්පූර්ණ ශාස්ත්‍ර දෘෂ්ටියක ආත්මයක් සදාකාලිකව මට ඉදිරියේදී ලැබෙනවා කියන දෘෂ්ටියක ඒක දැන් ඔන්න එකපාරටම නැති වෙනවා, මම නැති වෙනවා කියලා දැන් එයාගේ හිතේ චකිතයක්, බයක්, සැකක් තැතිගැන්මක් පහළ වෙනවා. ඔන්න ඕක බුදුරජාණන් වහන්සේ කියනවා ඇතුළත නැති බව තේරුම් ගත්තහම නැත්තම් ඇතුළත කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැති බව ඇහුණහම එයාගේ හිතේ ඇති වෙන්නේ ඔන්න ඔය පරිතස්සනාව සිද්ධ වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අර භික්ෂුන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. මේකෙම අනිත් පැත්ත. සියාපන බන්තේ අජ්ජත්තං අසති අපරිතස්සනාති. යම් කෙනෙක් මේ අවබෝධය ලැබුවොත්, ඒ කියන්නේ ඇතුළත කෙනෙක් පුජ්‍යලෙක් මමෙක් නැහැ කියලා තේරුණාම එයාගේ හිතේ අර වගේ පරිතස්සනාවක් පහළ නොවන තත්ත්වයක් තියෙනවද? බයක්, චකිතයක්, සැකක් පහළ නොවන තත්ත්වයක් තියෙනවද කියලා අහනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහණ එව් එහෙමත් වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට දේශනා කරන්නේ අරකෙම අනිත් පැත්ත. අර යම් කිසි තැනැත්තෙක් ඉන්න පුළුවන් අර වගේ වැරදි දෘෂ්ටියක් එයාගේ හිතේ නැහැ. කලින් සරලව එක තියෙන්නත් පුළුවන්. ඒක නමුත් බුදුපණක් අහලා ධර්මයක් හදාරලා විපස්සනාවක් කරලා ඒ ධම හදාරන්න හදාරන්න එයාට මේ ආත්ම ස්වභාවය දැන් ඉවත් වෙවි යනවා. පුජ්ජල භාවය අයින් වෙවි යනවා. මම කියන එක ඉවත් වෙවි යනවා. ඒක මේ හුදෙක් අවිද්‍යාවෙන් තණ්හාවෙන් එතන එතන හදලා දීපු දෙයක් කියන එක එයාට වැටහෙනවා. කෙනෙක් පුජ්ජලෙක් මමෙක් කියා ගැනීම අවිද්‍යාව මත පදනම් වෙලා, තණ්හා මත පදනම් වෙලා ගොඩනගපු දේවල් මිසක් අවිද්‍යාවෙන් තොරව මේවා පහළ වෙන්න විදිහක් නැහැ. උපාදාන වලින් තොරව මේවා පහළ වෙන්න විදිහක් නැහැ කියලා එයාට වැටහෙනවා. මේවා විල සදාකාලික දේවල් නෙමෙයි, අවිද්‍යාව සහිත කොට, උපාදාන සහිත කොට පහළ වෙන දේවල්. ඒව නැති වුණා නම් මේකත් නැති වෙනවා කියලා. එහෙනම් අර පටිසමුප්පන්නයක් පිළිබඳව එයාට වැටහෙන්න වැටහෙන්න ඉතින් එයාට අර වැරදි දෘෂ්ටියක් දරන්න විදිහක් නැහැ. ඉතින් එතකොට එයාට අර බණ ටික ඇහෙනකොට, බුදුරජාන් වහන්සේගේ බණ ඇහෙනකොට එයාගේ හිතේ එහෙම චකිතයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද එයා දැන් ධර්ම තේරුම් ගන්න තියෙන්නේ. මෙතන මේ ඉන්න මමෙක් නැතිවීමක්, ඉන්න පුජ්‍යලයක් නැතිවීමක්, ඉන්න සත්වයක් නැතිවීමක්, ඉන්න සත්වයක් නිෂේධණය වීමක්, ඉන්න සත්වයක් උච්ඡේද වීමක්, එයාගේ විභවයක් විනාශයක් නෙමෙයි මේ දේශනා කරන්නේ. මෙතන මේ නැති මමෙක් අවිද්‍යාව නිසා හදාගෙන තියෙනවා. නැති පුජ්‍යලයක් අවිද්‍යාවෙන් හදාගෙන ඉන්නවා. නැති තැනැත්තෙක් අවිද්‍යාවෙන් හදාගෙන ඉන්නවා. අවිද්‍යාව දුරුනහම එහෙම ඒ හදන තැනැත්තෙක් එහෙම එකක් නැහැ කියලා ඉතින් කෙනෙකුට වැටහෙනවා කියලා ඉතින් එයා තන්න නිසා ඉතින් අරබුදු බණ ඇහුණට එයාගේ හිතේ චකිතයක්, බයක්, සැකක් පහළ වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ତୁର මෙන්න මේ අන්දමින් බුදුරජාන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට ඊටාම ගැඹුරින් මේ දහම් කාරණා කියලා දෙනවා. ତୁର අපිට තේරෙනවා මේ සූත්‍රය දැන් සෑහෙන ගැඹුරකට යනවා. පටන් ගත්තේ අර අරිට්ඨ ස්වාමීන් වහන්සේගේ වැරදි මතය දුරු කරන්න කාමයන්ගේ ආදීනව දේශනා කිරීමෙන්. ඊට පස්සේ දැන් මේක තව එහාට ගැඹුරට විහිදලා යනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ දැඩිව දෘෂ්ටි දරනවා. උන්වහන්සේගේ මනස දෘෂ්ටිගත වෙන්න ලොකු ඇල්මක් තියෙනවා. දෘෂ්ටිවල හිර වෙලා ඉන්නවා. තවත් භික්ෂුන් වහන්සේලාත් මේ தත්වෙට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දෘෂ්ටි ඉවත් කරන්න, දෘෂ්ටිවල තියෙන නපුර කියලා දෙන්න, ඒවැ තියෙන හානිය පෙන්ලා දෙන්න ගැඹුරින් ධර්මයේ දේශනා කරන බව පේන්න තියෙනවා. එහෙනම් පින්වත්නි අද අපි මෙතනින් නවත්තමු. අපි එතකොට තවදුරටත් ඉස්සරහට මේ සූත්‍රය ඔස්සේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව සියුම් පැති තේරුම් ගන්න උත්සාහන්ත වෙමු. අද දවසේත් අපි මේ අලගද්දෝපම සූත්‍රය මුල් කරගෙන මේ දේශනා කරපු ධහම තුලින් අපේ සිත් සතන් තවදුරටත් නිවා ගන්න, අපේ හිතේ තියෙනවා නම් යම්කිසි වැරදි අදහස ඒවා දුරු කරගන්න, විවිධ දෘෂ්ටි මතුවෙන්න පුළුවන් හැකියාවන් ඉවත් කරගන්න, අපේ හිත නිවැරදි දැක්මක පවත්වන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සෙන් දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අද දවසේත් මේ පින්තුන්ට අද ධර්ම දේශනා මුල් කරගෙන යම් හෝ පැනයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
පද්දජීව මහත්තයාගෙන් පැනේ ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
ඕකේ යන්න.
මට නිකම් බඩේ වේදනාවක් තිබුණාම
ඔව්.
අපට වේදනාව තිබුණට එතකොට වේදනා ස්වභාවය මතු වෙනවා. එතකොට එතකොට වෙලා හිටියා. නමුත් අනිශ්චිත ස්වභාවය පවත්වන්න උත්සාහ කළාට නමුත් අර වේදනාව කියන එක කොහොමද ඉස්මතු වෙනවා. එතකොට ඒක තමයි තීව්‍රතාවය වැඩිපුර ඇවිල්ලා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි කළ යුතු දෙයක් නැහැ. නමුත් වේදනාව උපාදාන කිරීමක්වත් මොකුත් නැහැ. නමුත් අර අනිශ්චිත ස්වභාවය කඩා බිඳගෙන
මේක එනවා ඉස්සරහට.
අරක එතකොට ඒක එතනදී සිත කොහේ එතන පිහිටලා තිබීමක් කියලා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ කොහොමද?
හිත ඉතින් යම් පමණකට ඇසුරු කරනවා කියලා කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ මොකද අපිට ඒක හොඳට ප්‍රකට වෙනවා, ඒක ඇසුරේ යම් පමණක තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් උතනට වළක්වන්න පුළුවන් තියෙන්නේ ප්‍රපංච. ඒ කියන්නේ ඒ වේදනාව මුල් කරගෙන ප්‍රපංච කරන එක, හිත හිත නිකන් ඇවිස්සෙන එක, ඒක වළක්ව ගන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්.
ඔව් නෑ, එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වේදනාව නිසා මට මොනවා හරි වෙයිද, එහෙම මොකක්වත් නෑ. තියෙන වේදනාව අඩු වැඩි වෙන්න හැටි ඒ කියන්නේ දැනුවත්.
ඔව්.
ඕනනම් වේදනාව දිහා බලන්න පුළුවන්.
හරි.
නමුත් එහෙම මොකුත් නෑ. ඉතින් අර අනිශ්චිත ස්වභාවයේ හිටියට වැඩිපුර අරක
අරමුණු වෙනවා. වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඇත්තම දැන් ඇතම් සූත්‍ර දේශනාවල එනවා. දැන් ඔය මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ ඉතින් සෑහෙන ධර්ම විස්තර කළා. ඔය විඥානස්කන්ධය නැත්නම් විඥාන ධාතුව පැත්තෙන් එහෙම විස්තර කළා. මතක් කරනවා ජීවිත පරියත්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියත්තිකං වේදනං වේදියාමීති පජානාති. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ කෙලවර කරගත්ත يعني මාරාන්තික වේදනාවක් කෙනෙක් හරහා යනකොටත් එහෙම වේදනාවක් තියෙනවා කියලා දැනගන්නවා කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ වේදනාව ඉතින් හොඳටම දැනෙනවා. දැන් මේ කතා කරන්නේ කෙලින්ම අවසන් මොහොත ගැන, අවසන් මොහොතේ පහළ වෙන ප්‍රබල වේදනාවක් ගැන. හැබැයි එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකතු කරනවා. හැබැයි මේ වේදනාව මේ රූපේ නැති වී යාමෙන් මේ ජීවිතයේ කෙලවර වීමෙන් ඉතින් මේක සීතල වෙලා යනවා. ඉතින් එතනින් එහාට දෙයක් නැහැ කියලා තයා දන්නවා කියලා කියනවා. ඒ නිසා ඒ කියන්නේ දැන දැනම මිය යනවා කියන එක තමයි. මේ යද්දී අම්සි වේදනාවක් දැනෙනවා. ඒක ඉතින් ඉවසගෙන දරාගෙන ඉන්නවා. තියා දන්නවා ඉතින් මේක තමයි මේ කයේ ස්වභාවය. මේ කය ඇවිල්ලා බොහොම සංවේදී කයක්. ඒතර මේ කයට ඉතින් වේදනාවක් දැනෙනවා. හැබැයි ඉතින් මේක මිය ගියාට පස්සේ ඉතින් ඒකත් ඉවරලා යනවා කියලා මේ බන්දු බොහොම එකතකින් කියනවා නම් පුදුමාකාර නිර්භීත බවක් ඉතින් එතන පෙන්ණුම් කරන්නේ බුදුරයන් වහන්සේ කරන දේශනාවේ පේන්න තියෙන්නේ. කොහොමද ඒ ආර ශ්‍රාවකේ අවසන් මොහොතට මුහුණ දෙන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැනමත් ඒක කතා කරනවා. දැන් ඔය භාගතුන් වහන්සේ පිරිනිවෙනකොට ඒක ගැන හොඳට බලාගෙන හිටලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවුණාට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ පරිනිර්වාණය ගැන ලොකු විවරණයක් කරනවා. ඉතින් එතකොට විශේෂයෙන් මතක් කරන එකක් තමයි මේ භාගතුන් වහන්සේ කොහොමද මේ මාරාන්තික වේදනාව දරාගත්තේ, ඒක හරහා ගියේ කොහොමද? ඒ නිසා උන්වහන්සේලාට මේ වේදනාව දැනෙන්නේ නැහැ කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේට වේවා, රහතන් වහන්සේලාට වේවා, වේදනාව දැනෙන්නේ නැහැ කියන්න බෑ. හැබැයි තේ ඒක දරා ගන්නවා. ඒක එහෙමයි කියලා පිළි අරගෙන තිනවා. ඒක වේදනාව තමයි මේකේ මේ කයේ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය කියලා තේරුම් අරගෙන ඒක ඉතින් දරාගෙන ඉන්නවා. ඒක මත අර ප්‍රපංච නොකිරීම තමයි විශේෂයෙන්ම පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම දැන් ඔය සල්ල සූත්‍රයේදී එහෙමත් ඔය කාරණාව විශේෂයෙන් මතක් කරනවා. දැන් අපි දුක් වේදනාව පහළ වුණාම සාමාන්‍ය කෙනෙක් හැසිරෙන ආකාරයයි දුක් වේදනාව පහළ වුණාම ආරයන් වහන්සේ කෙනෙක් හැසිරෙන ආකාරය අතර තියෙන වෙනස බුදුරයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අපිට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නට උත්තරේ, භාගතුන් වහන්සේම අපිට කියලා දෙන්න කියලා කියනවා, ආරාධනා කරනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා දැන් දුක් වේදනාවක් පහළ වුණාම සාමාන්‍ය කෙනෙක් නම්, ඒ කියන්නේ සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා නම් එයා පතන්නේම සැප වේදනාව. නේද? ඒකෙන් කෙනෙක් හදාගෙන මම ඒක හදාගෙන එයා සැප හොයන ගතියට, සැපම ඉල්ලන ගතියක් තමයි එයාගේ හිතේ තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා හැබැයි ආරයන් වහන්සේ කෙනෙක් එහෙම නෙමෙයි. එයාටත් දුක් වේදනාව පහළ වෙනවා. හැබැයි එයා මම ඒක හදාගෙන පුඤ්ඤමේක හදාගෙන ප්‍රපංච කරගෙන සැප ඉල්ලනවා නෙමෙයි දැන් කරන්නේ. ඒ වෙනුවට එයා නිස්සරණයක නැත්තම් එයා අර අනිමිත ස්වභාවයක, අපි කියමු ප්‍රපංච නොකරන නිප්පපංච තත්වයක එයා හිත පවත්තන්න දන්නවා. එයාට අන්න ඒ අපි කියමු ඕල්ටර්නේටිව් එකක් තියෙනවා. අන්න ඒ විකල්පයක් එයාට තියෙනවා. එයා සැප ඉල්ලන්නේ නැහැ දැන්. මේ දුකට විකල්පයේ වශයෙන් සැප ඉල්ලන මේ මානසිකත්වයක නෙමෙයි එයා ඉන්නේ. ඒ වෙනුවට හිත අර මොකක්වත් ඇසුරු නොකිරීමක, උපාදාන නොකිරීමක, ප්‍රපංච නොකිරීමක හිත පැවැත්වීමේ තමයි එයා උනන්දු වෙන්නේ කියන කාරණාව මතක් කරලා දෙනවා. අනිවාර්යෙන්ම මොකද ඒ කියන්නේ දැන් ඒ කියන්නේ වගකීමක් කියන්නේ බරක්. එයාට ඉදිරියේදී පැවරිලා තියෙන යම්සි කටයුත්තක් කියන්නේ බරක්. ඒ වගේම අපි තමයි ඔන්න ඉදිරියේදී තියෙන යම්සි විභාගයක්. ඉතින් ඕක කියන්නේ බරක්. දැන් මේ වෙලාවේ විභාගය ලියනවා නෙමෙයි. මේ වෙලාවේ වගකීම ඉෂ්ට කරනවා නෙමෙයි. හැබැයි Taman දන්නවා අනිවාර්යෙන් මෙන්න මේ වගකීම තියෙනවා. අනිවාර්යෙන්ම මේ ඉදිරියේදී ලොකු බාර දුර වැඩක් තියෙනවා කියලා අන්න ඔය හැඟීම Taman තුළ යම්කිසි නිකන් සේයාවක් තියෙනකොට ඒකින් සෑහෙන ආතතියක් ඇති කරනවා. ඒක ඉතින් අර දැනෙන්නේ මේ අපි අර මනස සියුම් වෙනකොට. ඉස්සර නම් හිතන්න දැන් අපි ඉස්කෝලේ යන කාලේ, ඉතින් ඔය අපි කියමු විශ්වවිද්‍යාලයක යන කාලේ, ඉතින් ඔය නිරන්තරයෙන්ම තිබුණානේ විභාගයි, විභාගද අර පරීක්ෂණද මේ පරීක්ෂණ, ඉතින් ඒ වෙලේ සීමාවක් නැහැ. එතකොට ඒවා නිකන් අතර ඒවා ඉතින් අර ඒවත් එක්ක ඉතින් අනිකුත් කාම දේවලුත් එක්ක ඉතින් ඒවා නිකන් ඒවැයම වෙහෙසරපත් වෙච්ච හිතක් ඒ කාලේ තිබුණා. නමුත් ඒවා එච්චර ගාණක් නැහැ ඒ කාලේ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් අර මනස සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න අර වගේ වගකීමක පවා තියෙන ඒ බර, ඒකේ තියෙන වෙහෙස මනසකට දැනෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි. ඉතින් ඒක වළක්වන්න බැහැ. ඉතින් ඒක අපි ඉතින් වගකීම් දරන්න වෙනවනේ මරණ කම් නේද? ඉතින් යම් කාලයක් එනකම් ඉතින් අපිට වගකීම් දරන්න වෙනවා. එක පැත්තකින් අර අපේ ලොකු සාන්නාංශයම කියන්නේ දරුවන් හඳා කරන්නේ මේ බන්දා කියලා ඉතින් හිතාගෙන ඔය කරගෙන යන්න කියලා. ඔව්.
ඒ කියන්නේ මොනවාරි වැඩක යෙදෙන්න තියනවා නම් එතකොට ඒක මගහැරෙනවා.
ඔව්.
අර විවේකීව ඉන්න වෙලාවට ඕමම
තමයි. එන්න ඉඩ තියෙනවා. එන්න ඉඩ තියෙනවා. මොකද ඒ අර හිතේ යම්කිසි නිකන් දොම්නසක් මතුවෙන්න පුළුවන් නිකන් අර තියෙන වගකීම් ටිකත් එක්ක යම් වෙහසක් එන්න පුළුවන්. ඒක හරි.
එහෙමයි සම්මාද
පැහැදිලි ඔබ හොඳයි හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව හයන්ති ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි සයින්වන්ස.
ඔව් තෙරුවන් සරණයි.
සයින්වන්ස කමටහන් සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් කතා කළේ.
ඔව්.
සයින්වන්ස ඉස්සර මම දැන් කමටහන් වත්තා ඔබවන්ස ඉදිරිපත් කරනකොට දැන් දේශනාව යන අතර මේ ඇතුලෙන් පෙළ ගැස්මක් හදනවා. ඒක තිබුණා. ඒ කියන්නේ මෙහෙම කියන්න ඕන දැන් මේ මෙන්න මේක දැන් මට තේන දාදම ඉඳගත්තුම දැන් මට ඒක ඒ කියන්නේ ඒකට යන්නේ නැහැ හිත.
හිත
ගිහිල්ලා අර අල්ලන්න නැති තැනකට මට කියන්නේ
අර
ඒකට යනදි නැත්තක් මේක කියනවා.
හරි.
දැන් පරයන්ක මේ සම්ම භාවනාව ගත්තාම මුලින්ම මම දැන් මෙතන කියලා පටන් ගන්නවා.
හරි.
එතකොට එතකොට මර මේ කිසි දෙයක් මේ කියන්නේ ඒ කිසි දෙයක් අල්ලගන්න නැති තැනකට යන්නේ ඉන්නේ හිත.
හරි.
ඒ කියන්නේ මේ දේ වෙනවා, ඒ කියන්නේ පිටින් දැන් අඩිය තියෙනවා, ඔක්කොම දේවල් වෙනවා. එනකට අර වචනයෙන් විස්තර කරන්න බැරි තැනක තමයි මේ ඉන් ඇතුළතින්.
හරි.
ඉතින් ක්‍රියාවල් වෙනවා.
හරි.
එතකොට අර ඇතුළත කතාව ගොඩ සියුම් වෙලා තියෙන්නේ. සමහරවිට ඒ කතාව ඒ කතාවට තමයි කිසිම ස්පර්ශයකට ඒවට යන්නේ නැහැ.
හරි.
ඇතුළත කතාව චූට්ටක් ගහනකට තමයි යන්නේ. එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඇතුළත කතාව අන්තිමට බොඳ වෙන කොටසත් එක්කම ආයේ ඉසිදයක් අල්ලන්න කිසාරට ගිහිල්ලා කෙලින්ම අරගෙන ඇවිදිනවා. ඒක විස්තර කරන්න නැති තරම්. එතකොට ඇවිදි ඒක එහාට මම තෝරා ගන්න තැන එතනින් ඒ නම් B වලට, ඒ නම් B, B නම් යනක ඒක එක දිගට වෙනවා.
ඇතුළත
කතාවකුත් නැහැ.
හරි.
ඒක තමයි, ඒ කියන්නේ එක වචනයක් කියන්නේ බැරි විදිහට.
හරි.
ඇතුළත නිස්සබ්දයි.
හරි.
ඔව්. එතකොට මට තේරෙනවා මේවට කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක.
ඒ
කියන්නේ මේව නොවි ඉබේ වෙන දෙයක් තියෙන්නේ කියන්නේ.
හරි.
ඒ කොටසක් තියෙනවද?
හරි.
ඉඳගත්ත සම්මන් මේ පරයන්කේ කරන කොටස අහනස දැන් මම මෙතන කියන්නේ එකපාරම අතෙන් කියන්නේ දැන් මම දැක්ක දෙයක් තමයි සයනස මේ එකපාරම දැන් පුරුදු වෙලා තිබ්බට හුස්ම සංසිඳිලාද කියලා සංසිඳිලා තිබ්බත් දැන් ඉඳගත්ත ගාම මම දැන් මෙතන කෙලිපුවත් අර කියන සේරම වටපිටාවත් එක එකතු වුණු ගතිය තියෙන්නේ. එතකොට මේ අර කිනුස්ම බලන්න කැමැත්තක් නැහැ. ඒ කියන්නේ ඒකට අර මම ගීල තියන්න හදුවට පහින ගතියක් තියෙන. ඉතින් මම ඒක කරන්නේ නැහැ.
ඔව්.
අර කිනුස්ම බලන්න.
හරි.
කිනුස්ම බලන්න කැමති නැහැ.
හරි.
අර කෙලින්ම අර
අතෙන් තමයි යන්න කැමති.
මොකද තල්ලන්නේ තන විදියට ඉන්න ඕන කැමති.
හොඳයි. හොඳයි. ඔව්.
අද වගේම සන්නාංශ මේ ඇසුරෙක කතාවර බොඳ වෙනවා, බොඳ වෙවි යනවා.
හරි.
යනකොට දැන් මට කාලිකද වුණා සන්නාංශ අර දැන් අර සමහර සිතුවිලි අරිහම අර ඇතුළත කතාවක් තියෙන එක නැති එකක් තාවම පොඩි එනවනේ ඒ දෙත් නැතිව ඉඳ ආසාවක් අර එනික පීඩාවක් හින්ද
හරි
ඒ කියන්නේ ඒ වුණාට ඒ දෙකම දැන් මිශ්‍ර වුණ වගක් තුන හින්ද මට ඒක ගානක් නැති වෙලා තියෙන ඒ කියන්නේ ඒව එන්නේ කියලා අනුභව දන්නේ
දන්නවනේ හරි
ඒ වුණාට දැන් ඔබ වහන්සේගේ දැන් කමඩා සුද්ධ කරන දේ ඒව හත්තේ මට තේරෙනවා කියන අරමුණු නැතුව ඉඳ බලන්න කියලා කියනවා මම අහලා
තියෙනවා. ඔව්.
ඉතින් මට තේ එහෙම කියන්නේ එහෙම ඉඳද එහෙම ඉඳ බලෙන් බලනකොට එක පීඩාවක් වගේ
දෙනවා.
ඒ කියන්නේ ඇත්තටම මම යමක් කෙනෙක් කරන්න කැමති.
කරන්න හදනවා. ඔව්. ඔව්. ඒක හරි.
එතකොට මං කියන්නේ ඒක අතහරින. එතකොට කෙලින්ම අර බොන්දම් බීම යන සිත වෙල අන්තිම මඟ තියෙන ළඟට ගිහිල්ලා අගත් එක්ක ඉහළ යනවා.
ඉන්න.
අද මුකුත් ඒ කියන්නේ එතකොට ඒක මුකුත් ම නැති තැනක්. ඒ කියන්නේ එහෙම මට වචන නැති එකක් ඒක
කරා.
එහෙමම ඉන්නවා.
හරි.
ස්වභාවයක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්.
හොඳයි. ඔව්. මේ යන විදිහ හොඳයි. ඕක තමයි වෙන්නත් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි උඟක් කියලා හිටින් අර මම උපදෙස් දෙනවා ඒ කියන්නේ මුකුත් නැති තැන ප්‍රගුණ කරන්න කියලා. ඒ කියන්නේ දැන් අපිට එක පාටම ඒක විනාඩි 5ක් පවත්වන්න පුළුවන්, 10ක් පවත්වන්න පුළුවන් කියලා කියපු පමණින් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි විනාඩි 30ක් 40ක් වගේ පැවැත්වුවාම තමයි ඒක හොඳ නිකන් අර සීසන් වෙන්නේ, මනසට ඒක හොඳට වැටහෙන්නේ, මනසේ හොඳට රෙජිස්ටර් වෙන්නේ. ඊට පස්සේ යන්නේ එතනටම නිකන් හිත සහසුවෙන් හිත දාන්න පුළුවන් වෙන්නේ, හිත ඒකට හුරු වෙන්නේ. එහෙම හුරු වුණාට පස්සේ දැන් ඉතින් අර කිව්වා වගේ ඇත්ත සිතුවිලි ආවයි කියලා බයකුත් නැහැ. ආයි එකපාරටම මේකට යන්න ඕනේ කියලා ලොකු හදිස්සියකුත් නැහැ. මොකද දන්නවා දැන් මේ එකක් තියෙනවා, මෙතෙන්ට යන්න පුළුවන්. මේක නිකන් හිතේ gedara වගේ. මේක මට පවත්වන්න පුළුවන්, පහසුවෙන් ගන්න පුළුවන් කියන විශ්වාසය යෝගාචරය ඇතුළේ ගොඩනැගිලා තියෙනවා. ඉතින් එතකොට අර කලින් තරම් සිතුවිලි ආවයි කියලා එකපාරටම මේකට පණින්න හදිස්සියක් ඇත්තෙත් නැහැ. එතකොට අර ඇතුලේ කතාව සමනේවි යනවා. ඒක නිකන් ඈතට යනවා, බොඳවි යනවා. අර කිව්වා වගේ සක්මන් කරන්න පුළුවන් කිසිම සිතුවිල්ලක් නැතුව. අනිකුත් කටයුත්තක් කරන්න පුළුවන් කිසිම සිතුවිල්ලක් නැතුව. එතකොට මේ හිතනවා කියන එක මේ අමතර වැඩක්. ඒකේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවෙන් අපිට ප්‍රයෝජනෙ ගන්නත් පුළුවන්. හැබැයි ඒ හැකියාව ප්‍රයෝජනයක් නැති වෙලාවෙදී ආව නිශ්ශබ්ද කරලා සැහැල්ලුවෙන් ඉන්නත් පුළුවන්. ඉතින් ওই කාරණාව හරියට ලස්සනට බුදුරජාන් වහන්සේ දේශනා කරන අය විතක්ක සංඨාන සූත්‍රයේදී එහෙම. එතකොට මේ යෝගාවචරය අවශ්‍ය වෙලාවට හිතනවා, අවශ්‍ය නැති වෙලාවට නොහිතා ඉන්නවා.
ඒ කියන්නේ දැන් නිකන් සාමාන්‍ය වැඩක් කරනකොට ඒ කියන්නේ ඔබ හංශික වගේ ඇතුළත කතාවේ හරි බොඳ වෙලා තියෙන්නේ.
හරි.
ඒක බතෙද්දම් බොඳ වී ඈතට වෙච්ච ස්ටෙච් එකක් ඒක
හරි
ඇවිල්ලා ළඟට ගන්නවා වගේ.
හරි.
ළඟට අරන් ඒ ෆෝන් වලට හිතුවා එහෙම යන කරනත් අනිත්‍ය සසනංස මම දැක්ක දෙයක් තමයි දැන් මම ඊයේ ගියාම සමහර වෙලාවට මොකක් හරි කාර්යාලික වැඩක් කරගන්න ගියාම දැන් ඒ ආවම මට අනිත්‍යත් එක්ක කතා බහ කරද්දී කියලා මම දැන්නේ මට තේරෙනවා මම දැන් තනි වෙන්න ඕනේ කියලා ආවම මම
අපිට ඇසුරු කරන්න වෙන පිරිස් බොහෝ විට ඉතින් මේ පැත්ත ගැන දන්නෙත් නැහැ, මෙහෙම ඒවා ගැන හැඟීමක් ඇත්තෙත් නැහැ. ඒවත් ඒගොල්ලොත් එක්ක කතා කරන්න ගියාම ඉතින් අපිත් නිකන් අර ඒ එක පැත්තකින් ඒකට යම් කිසි අපේ හිතනියක් කැලේ සැවිස්සෙන්න යම් ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒ වගේමයි අනවශ්‍ය කතාත් ඉතින් කෙරෙනවා. ඉතින් එතකොට අර ඒ කතාවට ඒ තරම් මනාපයක් නැහැ. ඉතින් නමුත් සමාලාට ඒ කතාව කරන්නත් වෙනවා. ඉතින් එතනින් ඒ එන වෙහෙස ඉතින් ආයි ආපු හැටියේ ඉතින් අපි නිවා ගන්නවා, ආයෙත් සංසිඳව ගන්නවා, හිත නිකන් ආයෙත් අර මේ වෙච්ච තුවාලෙට බේට් ටිකක් දානවා වගේ පොවයි සංසුන් කළා, නිවලා, පැත්තකට කළා තියාගන්න ඒ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක කිසි වරද්දක් නැහැ.
ඒ සත්‍ය අනිත් එක සාරේ දැන් අර මත් දැනට උදේ ඉඳගත්තාම මම දැන් මට තේරුණේ අර ඉඳගත්තාම පරියන්කේදර එහෙම බලෙන් කරන්ට් ගිහින් දැන් එහෙම මේක ඉබේ වෙන විදියට මොකද එහෙම මම ඒ කියන්නේ දැන් අර සිත් අරමුණ නැතුව මේ ඉන්න හදන එක දැන් මේ ගිහින් යන්නේ නැක්නේ. එතකොට ඒක බලෙන් කෙල්ලින් හින්දා නේද පොඩි පීඩාවක් හරි ආවසන්නා
වෙන්න පුළුවන්. මොකද දැන් ඒක තමයි අපි දැන් ටික ටික අපේ කෙරෙහි විශ්වාසය ඇති වෙන්න අර වගේ තනක හිත පවත්වන්න පුළුවන් ය කියන විශ්වාසය අපි තුළ ගොඩනගෙන්න ඒක නිකන් ස්වාභාවිකව වෙන්න දෙන්න. ඒ කියන්නේ දැන් සිතුවිල්ලක් ආවයි කියලා එකපාරටම බලෙන් පන්නන්න හදන්න නැතුව චූට්ටක් කොහෙ ඉවසගෙන ඉන්න යා විසින්ම දුර වෙලා යනකම්.
ඒ සත්‍ය
එහෙම
තමයි.
හරි කරනුවක් නැහැ. ඉතින් එතන තමයි අර මධ්‍යස්ථ භාවයක් අපි තුල ගොඩනගන්නේ. ඒ කියන්නේ අර අපි ලොකුවට අරමුණු නැති තත්වයට ලොකු ඇලීමක් කියලා එකකුත් නැහැ. ඉතින් ඒක නිකන් කර උඩ තියාගෙන ඉන්න ගතියකුත් නැහැ. ඒක පාවිච්චි කරන්නයි තියෙන්නේ දැන් තව නුවණ දියුණු කරන්න. ඒ කියන්නේ දැන් අපි ඒක නිකන් තනි කර රෙෆරන්ස් එකක් වෙනවා. ඒක නිකන් හරියට අපිට හොඳ මේ මිම්මක් වෙනවා. කොහොමද මේ ඒ தත්ත්වය අපිට අහිමි වෙලා නැවතත් කෙලෙසයක් විසින් අපේ හිත වටන්න හදන්නේ? නැත්නම් ඒ தත්ත්වයෙන් හිත ඉවත් වෙලා ඒ අපි කෙනෙක් පුජ්‍යලෙක් හදන්න හදන්නේ? ඒර මොන්නේව දේවලගේ බොහොම සියුම් කෙලෙස් දැක ගන්න අරක නිකන් හොඳ පැහැදිලි වටපිටාවක් හදලා දෙනවා. මොකද ඒ බඳු පැහැදිලි පිරිසුදු වටපිටාවක් තියෙනකොට තමයි මේ හිතුවිල්ලක තියෙන හැබෑ ස්වභාවය ඒකේ ඇතුලේ ගැබ් වෙලා තියෙන නිකන් අර මමත්වයක් පිළිබඳ හැඟීම් පුඤ්ජලේක් පිළිබඳ ඒ ආරෝපණය කිරීම මේ හොඳට පැහැදිලිව දැක ගන්න පුළුවන් ඔන්න ඔය වගේ පැහැදිලි පරිසරයක් හිතේ තියෙනකොට. ඉතින් ඒකට ඒ සඳහා දැන් මේක පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඒක නැතුව ඉතින් ඕකට වෙලා පැය ගණන් ඉඳීම නෙමෙයි දැන් කරන්න තියෙන්නේ.
හොඳයි සර්. අනිත් එක සාර්ස මට ගැටලක් තියෙන දැන් කම්බටාන ඔපාසනේ දුප්පත් කයද මම දැක්ක දෙයක් තියෙනවා මේ දැන් අර කිව්ව අත්දැකීම වෙන්නේ වෙන එකක් වෙන්නේ. ඒවා මේ නැතු වෙනවා. එහෙම වෙන්නේ කියන්නේ මේ
මම කරන එකක් කෙනෙක් කරන එකක් පුජ්‍යලයක් කරන එකක් කියලා නෙමෙයි මෙතන වෙන්නේ. නිකන් මෙතන ධර්මතා රසක් ගොඩනැගීමක් නෙවෙන්නේ. එතකොට ඒ ධර්මතා විසින් ඉස්සරහට අරගෙන යනවා. ඒකට තමයි දහමේ කියන්නේ ඕපනායක ගුණයක් කියලා. අපි සාමාන්‍යයෙන් ධර්ම රත්නය වන්දනා කරද්දි කියනවානේ ඕපනායිකෝ කියලා. එහෙම ඒ ඕපනායක ගුණය කියන්නේ ඔන්නේ උපනයනය කරනවා කියන ගුණය. ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ධහම යම්සි කෙනෙක් වඩමින් යනකොට ඒ ධහම විසින්ම ඊළඟ පියවරට අරගෙන යනවා. ඒකයිලා නිකන් අර චිත්ත නියාමයක් වගේ. ඒක ධහමේ තියෙන ඕපනායක ගුණය ඒක අපි බලප කළා චේතනාපූර්වක ඉස්සරහයකට ගෙනියන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ මේක කරගෙන යන්න නිකන් ඒ අදාළ පෝෂණය ලබලා දෙන්න. ඊට පස්සේ ගහ වැඩෙන එක යාට අදාළ දෙයක්.
හොඳයි. ඔබ ආසයට බොහෝ පින්කම්.
හොඳයි හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ගේශාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම හිතනවා මම කියන අපුදමයි ස්වාමීන් වහන්සේ අද දේශනය ගැන මම සන්තෝෂ වෙනවා. මේක ස්වාමීන් වහන්සේ ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා වෙන ආව මට ගැටලු ටිකක් මේ එක්කම ඇති වුණා. මම හිතනවා මේ ගැටලු ඇති වුණාට වඩ මේක සංසන්දනය කරනකොට මගේ ජීවිතේ ලැබපු අත්දැකීම් මෑතක ලැබපු අත්දැකීම් සමග එක්ක මට හිතුණා මේ ප්‍රශ්න ටික යොමු කරන්න. හැබැයි මේක යොමු කරනකොට මම දන්නවා මේක මේ යොමු කරන්නේ මේ මමත්වය පැහැදිලි කරන් ගන්න එකක් කියන එකත් මට සමහර වෙලාවට අපහැදිලි සමග ඒ කෙසේ වෙතත් මට හිතුණා මේක නිකන් යොමු කරන්න ඕනේ කියන එක. මොකද මේක මමත්වය කියන එකත් අපි පොඩ්ඩක් දියුණු කරනවට වඩා මේක ගැන අදහසක් ගන්න පමණයි මම මේක යොමු කරන්නේ. මොකද බන්දු ජී මහත්මයාත් හොඳ අගය කරන ප්‍රශ්නයක් ඇහුවා. මට එවැනි ඒකින් ලැබුණා හොඳ පිළිතුරකුත් ස්වාමීන් වහන්සේ. එතකොට අද දේශනයේදී ස්වාමීන් වහන්සේ කියන කිව්ව සාමාන්‍ය හිතිකක් මගේ අදහසක් තියෙනවනේ, ඒ අදහස ප්‍රකාශ කරනවානේ, ඒ අදහස ප්‍රකාශ කරලා එක්කෙනෙක්ගේ අදහසක් තියෙනා නම් ඒ අදහස එයාගේ අදහස හොඳයි. හැබැයි මට වුවමනා නම් මගේ අදහස ඊට වඩා හොඳයි කියලා කියන්නේ එහෙම කරන කට්ටිය අතරේ. දැන් මේ වගේ දේවල් අපි සම්බන්ධ වෙනවා, හරි අපිට හම්බ වෙනවා අපේ ධර්ම සාකච්ඡාවල සමහර කට්ටිය අදහස් ගේනවා. ඒ ගෙනවහම ඉතින් මම ඒක ගැන හොඳට විමසිලින් කියනවා. මට තේරෙනවා මේ අදහස ගැළපෙන්නේ නැහැ කියන එක. එතකොට මට හිතෙනවා මෙවැනි දේවල් වලදී අපිට හරි අදහසක් ඒ හරි අදහස වෙන්න ඕනේ ධර්මය තුලින්. මේ ධර්මයේ තියෙනවා මෙවැනි සාකච්ඡාවක තියෙනවා ඒක හරි දෙයක් මට අවබෝධ වෙච්ච එවැනි එක ප්‍රකාශ කරනවා කියන්නේම ස්වාමීන් වහන්සේ මේ මම එතනින් නිකන් මම එයා කියන එක පුරුදු කරන්නද නැත්නම් මම එයා වැඩි කරන්න කියන එක ඇති කරන්නද කියන එක මට හිතුණා නිකන් දැනගන්න ඕනේ කියලා. මම එහෙම ආන්නේ ස්වාමීන් වහන්සේ මොකද වැරදි දෙයක් කියනවා නම් නිකන් පොඩි උදාහරණයක් ගත්තොත් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝගේ මතයක් තියෙනවා මේ මම හිතන්නේ මේ සියලු දෙනාම දන්න දෙයක් බුදුරජාණන් වහන්සේ ලංකාවේ සිදු නැහැ. හැබැයි ඒ වැනි දෙයක් කතා කරනකොට අපි ඒක හරි ගන්න හදනවනේ. ඒ වැනි දෙයක් කොයි වගේ එකක්ද? එතකොට එතනින් මම දන්න නිසා මම ඔයාට කියලා දෙනවද කියන එක ගැන මට හිතෙනවා උවමනාවක් තිබ්බයි කියන.
හරි. ඉතින් ඇත්තටම මේ වගේ තැන්වලදී ටිකක් ඉතින් අර කිව්වා වගේ පරිස්සමේ යන්නත් වෙනවා. අපි එකපාරටම දැන් ඔතෙන්දී එයාගේ මතය බිඳහෙලන්න හිතේ ද්වේෂයක් එහෙම පහල කරගෙන අපි ඉතින් කඩාපැන්නොත් එතකොට ඒකත් නිවැරදි නැහැ. අපි බොහොම හේතු කාරණා සහිතව මෙන්න මේ සාධක සහිතව මම ඔය මතයට එකඟ වෙන්න බැහැ කියලා බොහොම හේතු කාරණා සහිතව අවස්ථානුකූලව කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේ අවස්ථාව එනකන් ඉන්න. දැන් හුඟක් වෙලාවට දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපි මතයක් ඉදිරිපත් කරන්න ගියාම ඒ වගේ යම්කිසි වටපිටාව පොඩ්ඩක් බලන්න කියලා. මේ ඇවිල්ලා මේ මතය කියන්න සුදුසු අවස්ථාවද? ඊළඟ මේ මතය ප්‍රකාශ කරද්දී මගේ හිතේ ද්වේෂයක් එහෙම තියෙනවද? නැත්නම් මම මේ කරුණා පෙරදරයවමද කියන්නේ? ඊට පස්සේ ඒ මතය ඇහුම්කන් දෙන්න අර අය සූදානම්ද? ඔන්නකත් ඉතාම වැදගත්. දැන් හුඟක් වෙලාට වෙන්නේ අර දැන් හිතන දැන් ඔය අද අපි කතා කරපු ඒ අලගත් දුගම සූත්‍රයේදී. දැන් අර භික්ෂුන් වහන්සේලා අච්චර හරිට්ඨ සාමින් වහන්සේ ගාවට ගිහිල්ලා හේතු ගන්වන්න හැදුවත් ඒ සායනසෙ පිළිගන්නේ නැහැ. ඉතින් එතකොට ඔය දැඩිමත දරණ ඇතම් පිරිස් කොයිතරම් හේතු කාරණා සහිතව කිව්වත් පිළිගන්නේ නැහැ. ඒ තරම් අර ඒගොල්ලෝ දෘෂ්ටිගත වීමක්, ඒවා තුළ බැහැ ගැනීමක්, ඒ තමන් ගත්ත මතේම දැරීමක් හරි අපි කියන ආදානග්‍රාහීව සිද්ධ වෙනවා. ඒක තුල නිකන් අන්තගාමී වෙලා ඒක තුලටම බැහැගෙන ඒකමයි ඇත්ත. අනිත් අය කියන දේවල් ඔක්කොම බොරු. නිකන් ඒව ඔක්කොම ප්‍රලාප කියන තරමට අපි නිකන් ඒකේ අර මේ අන්තගාමී වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු පරිශ්‍රයක හරි අමාරු එතකොට කන්නු ඒත්තු ගන්නවා. ඒ නිසා සමහර වෙලාවට ඉතින් දැනගෙනත් නිශ්ශබ්ද වෙනවා හුඟක් පිරිස්. මොකද මේගොල්ලන්ට කියලා වැඩක් නැහැ. කියන්න ගිහිල්ලා තේරුමක් නැහැ මේගොල්ලන්ට තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ එකතකින්. ඒ හැකියාව තිබුණත් අර කිව්වා වගේ ඒ තමන්ගේ මතයම ජයග්‍රහණය කරන්න මම නැති වෙයි කියලා මට තැනක් නැති වෙයි කියලා ඒකම මමත්වේ මුල් කරගෙන ඒක උලුප්පාදක් වන්න දඟලන ගතියකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ හුඟක් ඔයදී ඉතින් කාරණා පේන්න තියෙනවා. ඉතින් එතකොට අපි නිවැරදි දේ දැනගත්ත පමණින් අපිට පරිශදේක සභාවක අනිත් කෙනෙක් වැරද්දක් කියද්දි ටක් ගාලා ඉස්සරහට නැගිටලා මෙන්න මේකයි හරි දේ කියලා කියන්නත් හරි අමාරුයි. බලන්න වෙනවා වටපිටාව කොහොමද ඒගොල්ලෝ මේක ග්‍රහණය කරගන්න පුළුවන් තරම් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක ඉන්නවද, ඒ බඳු මේ ආකල්පයක් ඒගොල්ලෝ ගාව තියෙනවද, මේකට කියන්න සුදුසු අවස්ථාවද, ඔන්න වගේ පරිසරයේ චුට්ටක් බලලා කියන්න වෙන තත්ත්වයක් තියෙනවා. ඔව් 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 එන හරි
දේවල් වලින් තමයි මට තේරුනේ. සමහර වෙලාවට මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ වගේ දෙයක්කින් වෙහෙසක් විතරක් වෙනවා කියන එක. ඒක ගැන නම් හරියට අවබෝධ වෙලා තියෙනවා. හැබැයි ඉතින් එහෙම වුණත් වෙහෙසක් ගත්තත් මට හිතෙනවා සත්‍ය දේ ප්‍රකාශ කිරීමේ වැදගත්කම තියෙනවා. මේක ඉතින් කොයි විදියට ඒගොල්ලෝ ලබා ගන්න ඉද අර ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ ඒගොල්ලෝ only if they are open then they will receive.
Exactly.
අන්නේ වගේ මොකටක් කියලා මට එහෙම හැමතිස්සෙම ඉතින් හිතනවා. ඊට පස්සේ හුඟක් වෙලාවට නිහඬව ඉන්නවයි කියලත් මට තේරෙනවා. හැබැයි ඒ නිහඬව හිටියා මම ඒකෙනුත් වරදක් වෙනවද
එන ඔයක හරි. ඉතින් මම අදහස් කරන්නේ නැහැ අතරම සදාකාලිකවම නිශ්ශබ්ද සිටිය යුතුයි කියලා. යම් හෝ අවස්ථාවක් Tamanට ලැබුණා නම් එතෙන්දී නිකන් අනිත් අය දැන් ඔන්න මාවම එල්ල කළා මගේ අදහස මොකද්ද කියලා අහනවා නම් ඉතින් කියන්නත් පුළුවන්. එතකොට අර මේ මම එතකොට ඉතින් මට වගකීම දැන් ඇවිල්ලා තියෙනවා මගේ අදහස විමසන අවස්ථාව. මම එතකොට බොරුවට නිකන් අර ගොල්ලන්ව මේ සතුටු කරන්න දේවල් කියලා දාන්නෙත් නැහැ. ඒක පාටම මේ අපි කියමු මුළු පරිශදේම අවුලවන්න දෙයක් කියන්නේ නැහැ. බොහොම නිකන් අර ඩිප්ලොමැටිකලි අපි කියනවා කියන්නේ නේද? ඒ ගොල්ලන්වත් මේක හේතු කාරණා සහිතව බොහොම මධ්‍යස්තව හිතේ ද්වේෂයක් පහළ කරගන්න නැතුව පරිගැනීමක් කරන්න නැතුව මේ මතය බිඳහෙලන්න කතා කරනවා. පුජ්‍යලේකුට බහර ගැනීමක් නෙමෙයි මතය බිඳහෙලන්න. මෙන්න මේම මතයක් ඉදිරිපත් කරා. මෙන්න මේ මතයටයි මම මේ ඉදිරිපත් කරන්නේ. මේ මතයට මම එකඟ වෙන්න බෑ. මෙන්න මේ කාරණායි මෙතන පෙන්න තියෙන්නේ කියලා. ඉතින් අපිට ඒක අර ඉතින් ඇත්තම හරි අමාරු. ඉතින් ලේසි නැහැ ඔය වගේ වැඩක්. මොකද අපිත් සමාහලට හැඟුම් බර වෙනවානේ නේද? අපි ආවේගශීලී වෙනවා. අපි දන්නවා එතකොට අපේ එක තමයි හරි කියලා. අරයා කියන්නේ තනිකර මුසාවක් කියලා අපිට හැඟෙනවා. ඒතර ඔන්න ඉතින් අපිට ඉන්න අමාරුයි. ඒතර නිශ්ශබ්දව ඉන්න අමාරුයි. කතා නොකර ඉන්න අමාරුයි. අපිත් නිකන් ඇජිටේට් වෙනවා. හිත නිකන් කොකියන්න ගන්නවා නේද? ඒතර අර අපේ අපිවත් দমনය කරගෙන ඕක හරි ලස්සනට කිව යුතු දේ ඊටාම පැහැදිලිව හේතු කාරණා සහිතව ව්‍යක්තව ඉදිරිපත් කරනවා කියන ලේසි වැඩක් නෙමෙයි.
ඔව්.
ඒක
මම හරියට එක්ස්පීරියන්ස් කරනවා සමහර
ඒක තමයි.
ඒක මම හරියට දැකලා තියෙනවා.
ඒ වගේ දේවල් අර බල බලම ඕනේ අපි කතා කරන්නත්. ඉතින් දැන් අපි කතා කරද්දී කොයි වෙලාවද මමයා එළියට පයින්නේ? කොයි වෙලාවද මමයා මේකට නිකන් හරස් වෙන්නේ? කොයි වෙලාවද මේ කරන ප්‍රකාශය හරහා කෙනෙක් මමෙක් හුවා දක්වන්න හදන්නේ? කෙනෙක් ගැන චුට්ටි අවධානයක් තියෙනවනේ. ඉතින් ඒ වගේ තැන්වලදී නිකන් අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. බෝන්ට වඩා නිකන් රඟපාන්න යනකොට ඕන්ට වඩා නිකන් කටමැත දොදවන්න යනකොට ඉතින් අර පොඩි බ්‍රේක් එකක් ගහන්න ඕනේ. තර දන්නවා මේ දැන් ඔන්න සීමාව පැන්න මම ලස්සන්ට මුලදී නම් පටන් ගත්තා ලස්සන්ට වැඩේ කරගෙන ගියා. ඔන්න දැන් මේ වැඩි පදයි මේ කියන්නේ යන්නේ මේ ආයෙ නිකන් මාව හුවා දක්වන්නයි මේ යන්නේ කියලා අර තමන්ට ඒ සමංගේ සීමාව තමන් ඒ කතාව ප්‍රකාශය කරගෙන යන අතරවාරයේදී කොහොමද මේ මම ඒ කටයුත්ත කරන්නේ? තමන් ඒ කටයුත්ත තුළ නිරත වෙන්නේ කියන එක ගැනත් අපි මේ වැඩේ කරද්දිත් හොඳ නිකන් පොඩි මොනිටරින් එකක් කරන්න පුළුවන් නම් නේද? පැත්තකින් ඒ ගැනත් හොඳට බලාගෙන යන්න පුළුවන් නම් එතකොට සෑහෙන දුරට බේරුමක් තියෙනවා.
ඒක.
ඔව්.
සමහරවිට හොඳයි ඒ පිළිතුර ගැන මට සෑහීම කරපත් වෙන්න පුළුවන්. මට දෙවෙනි කාරණය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ බුදු ජීව මහත්මයාට උත්තරයක් දෙනකොට තමයි මේක කියුවේ. බුදුරජාණන් වහන්සේගේ ගෘහපතියේදී
ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් මේක ගැන හරියට කිව්වයි කියන පිරිනවන් පෑමේදී ඔව්
ඒ අර පිරිනවන් පෑමේදී වේදනාව එතකොට එහෙම වේදනා මට තාම ඒ සූත්‍රය නම්
අහලා නැහැ මම ඔව් මහා පරිනිබ්බාන සූත්‍රය තියෙන්නේ. ඒකදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විවරණයක් කරනවා මේ ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණය සම්බන්ධයෙන් කොහොමද තථාගතයන් වහන්සේ ඒක හරහා ගියේ, කොහොමද ඒ ධ්‍යානවලට පිළිවෙලින් සම්වැදුනේ, කොහොමද අවරෝහණ ක්‍රමයට ආවේ, එහෙම ඊට පස්සේ කොහොමද මේ දුක දරාගත්තේ ඔන්නෝම කියලා හරි ලස්සන විවරණයක් එනවා ඒකේ. අනිත් එක තමයි අනිත් එක දැන් බුදුරජාන් වහන්සේ ජීවමානව ඉන්න අවස්ථාවන් වලදීත් බුදුරජාන් වහන්සේ දුක දරාගත් එක ගැන දෙවියන් පවා ප්‍රශංසා කරලා තියෙනවා. දැන් එක අවස්ථාවක් තමයි අර දැන් දේවදත්ත ගල් පෙරළුවන එක අවස්ථාවකදී. දැන් එතකොට ඒ ගලක පතුරක් වැදිලා මේ බුදුරජාන් වහන්සේගේ පාදය තුවාල වුණාම ඒකෙත් බොහොම බරපතල වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඒක ගැන ඔය සතුල්ලප කායික කියන දේව කොට්ටාසයක් බුදුරයන් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේට මේ ප්‍රශංසා කරනවා මේ නාගයන් වහන්සේ. ඒ කියන්නේ නාග කියලා කියන්නේ අත්‍තරම ප්‍රතාපවත් හස්තියෙක් කියන අදහස. මේ හස්ති රාජයාණන් වහන්සේ මෙච්චර තීව්‍ර වේදනාවක් දරාගත්තා කියලා මේ ප්‍රශංසා
කරනවා. ඒ සමිනා
වේද කියන
මම
කියවල
බලන්න සෑම මරණයකම එවැනි මම අහලා නැහැ ඉති කියන්නේ සෑම මරණයක්ම මොකක්ම වේගවත් කිසිම වේදනාවක් නැතුව වෙන එහෙම දේවලුත් තියෙනවද? එහෙම නැත්නම් හැම මරණයකින්ම වේදනාවක් තියෙන්න පුළුවන්ද
ඒක දැන් සාමාන්‍යයෙන් මරණ දුක්ඛ කියලා ඉතින් අපි දුකක් කතා කරනවා නේද? ජාතිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියලා ඉතින් එහෙම කතා කරනවානේ. ඒතොර යම් පමණක දුකක් මරණයේදී තියෙන්න පුළුවන්. නමුත් කොපමණ දුකක් ඒ තැනත්තා භුක්ති විඳිනවාද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඇතම් කෙනෙක් මේ මරණ වේදනාව බොහොම ප්‍රබල විදිහට විඳිමින් කල් ගත කරමින් දවස් ගණන් මේ අතිශය ප්‍රබල වේදනාවක් විඳින අවස්ථාවක් තියෙනවා. තවත් කෙනෙක් එහෙම නැහැ, කෙටි වෙලාවක් දුකක් විඳලා අවසන් වෙන අවස්ථාවක් තියෙනවා. තවත් කෙනෙක් ඉතින් බොහොම ශාන්තව සැහැල්ලුවෙන් මේ යන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හරි අමාරුයි ඉතින් ඕක ගැන අර මේ මගේ මරණය කොයි අන්දමින් සිද්ධ වෙයිද කියන එක ගැන මට එහෙම නිශ්චිතව කියන්න බෑ. ඒ වගේ අපි එකිනෙකාට අපේ මරණය මෙන්න මේ අන්දමින් සිද්ධ වෙයි, මේක දුකක් හරහා නොයාවී එක යාවී, එහෙම ගැන ඉතින් අපේ බයක් සැකක් ඇති කරගෙන තේරුමකුත් නැහැ. අපිට තියෙන්නේ මැරෙන්න කලින් අපි කොහොමද අපේ හිත හදාගන්නේ, හිත සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපිට අපේ පැත්තෙන් කරන්න තියෙන එකම වැඩේ.
ඒක තමයි හොඳට තේරෙනවා.
ඔව්.
අනිත් කාගේවත් මරණයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ, තමාගේ එක තමයි වුවම ප්‍රයෝජන වෙන්න ඕනේ කියන එක තමයි මට හොඳටම තේරිලා තියෙන්නේ.
ඔව්.
හොඳයි ස්වාමීන් වහන්සේ, මේ සාකච්ඡාව
හොඳයි.
ඉතාම ආගය කරනවා. මම මේ පිළිතුරු ලැබුණා ස්වාමීන් වහන්සේට දීර්ඝ නිරෝගී දීර්ඝාෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා.
හොඳයි හොඳයි, තෙරුවන් සරණයි.
එතකොට මට මතක් වුණේ අර කච්චායන බස්ස සූත්‍රය.
මේකට එකතු කරගමු. ඒ කියන්නේ කච්චායනගත සූත්‍රය තමයි හරියට ලස්සන්ට බුදුරජාණන් වහන්සේ නිවර්දි සම්මාදිට්ඨියක ස්වභාවය කියලා දෙන්නේ. නැත්නම් එතන නිකන් සාමාන්‍ය සම්මාදිට්ඨියක් කියන්න බෑ. ඒක කෙලින්ම ලෝකෝත්තර සම්මාදිට්ඨියක తত্ত্বය හොඳට මනමින් විග්‍රහ කරලා තියෙනවා මේ කච්චායනගත සූත්‍රයේදී.
පංචපාදානස්කන්ධය දැන් මම මගේ කියලා නෙවෙයි අපිට සාමාන්‍යයෙන් දැනෙන්නේ. ඉතින් ප්‍රජානාසේ දේශනා කළා තියෙන්නේ අපිට මේක විදර්ශනා දැන් උන්වහන්සේ අහලමක් තියනවානේ රූපය මම අනිච්චද දුක්ඛද
මහණෙනි. ඔව්
ඔව්. දැන් මේ ඉතිපියනේ අපිට විදර්ශනා කරන්න කියලා තියෙන්නේ.
ඔව් ඔව්.
කොට අපි ඒ වගේ දැන් මේ දැන් අපි හිතමු හැම වෙලාවෙත් පුළුවන් වෙලාවට දැන් අපිට ජීවිතේදී එදේන අරමුණ පුළුවන් වෙලාවට දැන් මේකේ එකක් හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ පංචපාදානස්කන්ධේ නමුදාහරි අපෂෙන් බඳුනිය වහත්‍යත් මේකේ දැන් වේදනාව දැන් මේ පංචපාදානස්කන්ධයත් දැන් ඇති වෙලා තියෙනවා. දැන් මේ වේදනාව තමයි ඒකින් ප්‍රකට වෙන්නේ.
හරි.
එහෙම නැත්නම් අපිට මොකක් ආසාවක් ඇති වුණාම මේ පංචපාදානස්කන්ධේ සංඤාස්කන්ධේ තමයි මේ කික්කත්ක තමයි මේ ප්‍රකට වෙලා තියෙන්නේ කියලා අපිට බල බල ඉන්න පුළුවන් නම් එතකොට ඒක අපි අපිට ප්‍රගුණ වෙනවා. දැන් මේක ඇතෑරෙන ක්‍රමයකට අපි බලනවා එහෙම නේද ස්වාමීනි?
ඔව්. ඒක මොකද දැන් අපි එතකොට ඒක විනිවිද දැකීමක් නෙවෙන්නේ. දැන් මට වේදනාවක් පහළ වුණාම ඇයි මේ වේදනාව මට ආවේ, අයියෝ මටමයි මේම වුණේ කියලා අපි එහෙම ගැනීම කියන්නේ සනිකර මුලාවක් තියෙන්නේ. ඒ වෙනුවට මේ ඇවිල්ලා වේදනාව උපාදානස්කන්ධයක් කියලා එහෙම බලද්දිම තනිකරම අපි එකෙන් එළියට ඇවිල්ලා ඒක විනිවිද දැකීමක් නේ අපි කරන්නේ. වේදනාව වේදනාව වශයෙන් තේරුම් ගත්තා. එතෙන්ට මමෙක් කෑඳීමක්, පුජ්‍යලයක් කෑඳීමක් ඒ මොකක්වත් නැහැ. මේක ඇවිල්ලා උදෙක් වේදනාවක්. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව කොහොමද හැසිරෙන්නේ කියලා නිකන් මම අර ස්ටෙප් බෑක් කරලා පියවරක් පස්සට අරගෙන ඒ කරන නිරීක්ෂණය තනිකරම එතකොට වේදනාවට ස්වභාවයෙන්ම ඉවත් වෙලා යන්නත්, එයාට කැමති විදිහට හැසිරෙන්නත්, ඒකෙන් මම තැනෙත්තෙක් පුජ්‍යලයක් හදන්න යන්නේ නැතුව ඉන්නත්, මුලාවක් ඇති කර ගන්න නැතුව ඉන්නත්, මානසික වේදනාවක් ඇති කර ගන්න නැතුව ඉන්නත් මේ හේතු වෙනවා. ඉතින් ඔය වගේ අපි හැම අර කිව්වා වගේ විවිධ අත්දැකීම් පොඩ්ඩක් විග්‍රහ කළා ඔය වගේ ස්කන්ධ පහට ඒකෙන් ප්‍රකට වෙන ස්කන්ධයක් තේරුම් අරගන්නකොට අපි ඔන්නේ වැඩේ තමයි වෙන්නේ. අපි අර ඒකේ කෙරෙන මුලාවට, ඒකේ කරන උපාදානයට, ඒ උපාදානයේ පාදක කරගෙන හදන භව තත්වයකට යනවා වෙනුවට දැන් මම මේක ලිහලා දානවා. මම නිකන් මේක පොඩ්ඩක් විසිරුවලා බලනවා. මේ පහට කඩලා බලනවා. අත්දැකීම නිකන් පහකට බෙදලා බලනවා. ඉතින් එතකොට අර අත්දැකීම නිකන් විසිරීමක් නැත්තම් ඒ මේවා ගොඩ ගැහිමක් වෙනකොට නිකන් විසිරුවා හැරීමක් තුනී කිරීමක් තමයි හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. කිසිම වරදක් නැහැ ඒක තමයි කරන්න තියෙන්නේ. මුවහත් වීමක් තමයි වෙන්නේ එතකොට. ඒක තමයි. නෑ මෙහෙම ඇත්තටම අනිශ්චිතව ඉන්න බෑ උපාදාන වෙනකොට. අපි එතකොට අපි අනිශ්චිතව ඉඳීම තමයි වැදගත් වෙන්නේ. නමුත් ඉතින් අර අපේ හිතේ තියෙන ආශ්‍රව ධර්ම අනුසය ධර්ම නිසා අනිශ්චිත භාවය කඩාගෙන ගිහිල්ලා ආයි උපාදාන වෙනවා, නිශ්‍රයක් වෙනවා. එතකොට ඉතින් අර ආයෙත් අපේ පිහිය මුවත් තියලා පිහියෙන් මේ මොකද්ද විපස්සනා මේ ආයුධය පාවිච්චි කරන්න තමයි එතකොට තියෙන්නේ. කොහොමද දැන් මෙතන ආයෙත් මේ මම එක් හැදිලා තියෙන්නේ? කොහොමද මෙතන උපාදානයක් වෙලා තියෙන්නේ? මොකද්ද මෙතෙන්දී උපාදාන වෙලා තියෙන ස්කන්ධය? ඒතර මම ඒ ආයි විපස්සනා නුවණ තමයි එතෙන්දී ආයෙත් පාවිච්චි කරන්නේ. ඒතර ඒක පාවිච්චි කරාම ආයෙත් රිටර්න් වෙන්නේ අනිසිත බවට තමයි ඉතින්. හොඳයි හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මට මේ ලොකු ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න අවස්ථාවක් හම්බ වුණා. එතනදී උන්වහන්සේ මේ ලෝකෝත්තර සතියක් ගැන සඳහනක් කළා. ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
ලෝකෝත්තර සතියක් ගැන
මගේ එක
දාන්නේ නැති නිසා. ඔව්. මෙතන දැන් අතන මෙහෙම කියන්න පුළුවන්. දැන් ඔය බොජ්ජංග ධර්ම දියුණු කරන මට්ටම් දෙකක් ඉතින්
බොජ්ජංග ගැනත් කියවුණා ස්වාමීන්
වහන්සේ. බොජ්ජංග ධර්ම දියුණු කරන මට්ටම් දෙකක් ගැන එහෙම ඔය ආනාපාන සති සූත්‍රය ආදී දේශනාවලදී ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ පළවෙනි එකේදී අර පියවරෙන් පියවර මේ සතිය ඉස්සලා හදා ගන්නවා. ඊට පස්සේ ඔන්න ධම්මවිචය දියුණු කරනවා. ඊට පස්සේ වීරිය දියුණු කරනවා. ඊට පස්සේ පස්සද්ධිය ඇති වෙන ඔන්න විදිහට අර අනුපිළිවෙලකින් ඒ අරමුණට හිත නංවමින් අරමුණ විමසා බලමින් ඒම යන ගමනක් පෙන්න තියෙනවා. ඊට පස්සෙ තින් අර දෙවෙනි කොටසක් මේ පෙන්නවා. ඒකදී ඇත්තම විඥා විමුක්ති කියන මට්ටම. ඒ කියන්නේ තමන්ගේ හිතේ තවදුරටත් ප්‍රඥාවක්, නිදහස් භාවයක්, විමුක්තියක් සනාථ කරගන්න දැන් තවදුරටත් කොහොමද බොජ්ජංග දියුණු කරන්නේ කියන කාරණා ඊට පස්සේ දේශනා කරනවා. එතෙන්දී වෙන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සංග පරිණාමින් ධම්ම විචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සංග පරිණාමින් කියලා ඔය විදිහට විස්තර කරනවා මේ බොජ්ජංග ධර්ම හතම ගැන. ඉතින් එතකොට එතෙන්දී ඇත්තටම අර ලෝකෝත්තර මට්ටමක් පාදක කරගෙන යන ගතිය තමයි පේන්න තියෙන්නේ. ඉතින් එතෙන්දී අරමුණක් බරපතල විදිහට හේතු කරගෙන නෙමෙයි හිත විවේකයක් අසුරු කරගෙන, හිත විරාගයක් අසුරු කරගෙන, හිත නිරෝධයක් අසුරු කරගෙන, ඒ වගේමයි නිරන්තරයෙන්ම. එතකොට මේක එල්ල වෙලා තියෙන්නේ හිතේ නිකන් ඒ කුමක් හෝ සංකත දෙයක් අතහරින්න. හේතුපත්‍යයෙන් සකස් වෙච්ච දේවල් නිකන් අතහැරලා නැවතත් හිත අනිශ්චිත වෙන්න, නැවතත් හිත අපි කියමු මොකක්වත් උපාදාන නොකරන තත්ත්වයකට යන්න, හිත විරාගී මට්ටමක පවත්වන්න, විවේක මට්ටමක පවත්වන්න තමයි එතකොට මේක එයිම් කරලා තියෙන්නේ. මේක තමයි එයාගේ හිතේ එතකොට ඉලක්කය. ඔන්නේ අන්දමින් සතිය දිනු කරනවනේ යම්සි කෙනෙක්. ඉතින් එතකොට ඉතින් යාට කියන්න පුළුවන් මෙයා මේ වඩන්නේ මුල්ම මට්ටම් වල සතිමත් බවක් නෙමෙයි, මැද හරියේ සතියකුත් නෙමෙයි. මේ නිකන් අර අපි කියමු විපස්සනාවක මුල් මට්ටමේදී ඒ අරමුණට හිත නංවමින් අරමුණ විමසා බලමින් ඒ වඩන සතියකුත් නෙමෙයි. දැන් මේ යන්නේ නිකන් අර විශේෂයෙන්ම අපි කියමු ඕන නම් නිරෝධානුපස්සනාවක්, පටිනිස්සග්ගානුපස්සනාවක් වගේ මට්ටමක් තමයි මේ දිනු කරන්නේ කියලා කියන්න පුළුවන්. ඒ
කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් අර කලින් අර අර එයා කන්ඩිෂන් කරලා වගේ එහෙම ගතියක් දැන් නැහැ ස්වාමීන් වහන්සේ මගේ
හිතේ.
ඔව්. එතකොට දැන් නිකන් ඒක කියන්න තරම් එහෙම දෙයක්වත් නැහැ වගේ ස්වාමීන් වහන්සේ.
ඔව්.
හැබැයි අර සති මේ කායනුපස්සනාවේ හොඳට හිත පිහිටලා තියෙනවා කියලා මට තේරෙනවා. හ්ම්.
හැබැයි බලන්න බලන්න ඔතෙන්දී බලන්න එකනේ අපි ඔය කියන අනිශ්චිත භවකදී නම් කයෙත් පිහිටලා තියෙන්න බෑ. කියන්නේ කයේ අහවල් තැන පිහිටලා තිනවා කියලා කියන්නත් බෑ. එතකොට
මම ගැන මම ඉන්න මේ කරන දේවල් ගැන මට මම හොඳ සතිමත් කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. විවේකයෙන් හිත තියෙන වෙලාවලුත් තියෙනවා.
හරි.
අර කලින් තිබුණ අර හරිම අර දැන් අර දැන් සමහරක් වෙලාවට මට බුදුන් වඳිනකොට එහෙම අර හිත පිනා යනවා ඒ වගේ ස්වභාවය එන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. හ්ම් හ්ම්. හරිම නිකන් සහල් දෙන්නේ
නැහැ බලන්න. ගතියක් තිබුණේ ස්වාමීන් වහන්සේ මම ඒක ගැන ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ අර අල්ලන්න බැරි ප්‍රදේශයක් තියෙනවා කියලා දවස ඇතුළත.
අහහ්.
ඒක තමයි මම ඒ වෙලාවේ ඇහුවේ.
හරි.
ඒ අල්ලන්න බැරි ස්වභාවය දැන් නැහැ ස්වාමීන් වහන්සේ. ඒක මට හොඳට තේරෙනවා දැන්.
දැනුවත් කියලා.
දැනුවත් කියලා. ඔව්.
හරි.
එහෙම අල්ලන්න බැරි එකක් නැහැ. දැනුවත් කියලා තේරෙනවා.
හරි.
හැබැයි ඉරියව් වලත් හිත හොඳට පිහිටනවා කියලා තේරෙනවා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මම අර විකුණී පස්සේ සූත්‍රයේ පළවෙනි සූත්‍රයේ අහනකොට මට හිතුණා ඒ සතර සතිපට්ඨානය ගැන කියන එකට
ඉදියට තමයි වෙන්න ඇති තියෙන්නේ කියලා මට පිටරට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. හා ඒක තමයි. අපි දැන් සතිපට්ඨානේ වඩද්දී දැන් බුදුහාඳුරෝ ගෙනල්ලා නිකන් ඒකේ ප්‍රතිඵලයක් පෙන්වනවානේ අනිශ්චිතව වාසය කරන්න දැන් හැකියාවක් හදලා දෙනවා කියලා. ඉතින් එතකොට ඕන්නම් ඉතින් කයේ හිත පවත්වන්න පුළුවන්.
හැබැයි ස්වාමීන් වහන්සේ අනිශ්චිත හිත කියන
අර එයා කන්ඩිෂන් කරලා නෑ. එයා කන්ඩිෂන් මේ දවස්වල දාන්නත් තමාරුයිනේ. නිරායාස මට්ටමකට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ. හැබැයි ඉතින් එක ප්‍රධාන කාරණය තමයි හිතේ ආතතියක් තියෙන්න බෑ, හිත උපාදාන කරපු අරමුණක් තියෙන්න බෑ, හිතේ නිකන් සංඥා හොල්මන් කරන ගතියක් එහෙම තියෙන්නත් බෑ. හිතේ නිකන් සැහැල්ලුව, ඒ සාමකාමී ගතිය, අරමුණක බැහැගත්තේ නැති ගතිය, ඔන්න ඔයගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඔයම වෙන්නේ
නැති සවිනස තියෙන ඉතින් අර අහු වෙන්නේ කායනුපස්සනාවට යනකොට අහු වෙනවා. ඒ අරන්නේ ඉතුරු වෙලා වගේ මම හිතන්නේ හිත නිකන් තියෙන වැත්තේ. හ්ම්. ඔයගෙන් නැති සවිනස
බලන්න. ඒක තමයි තමන්ම බලන්න ඕනේ. හිත කොහොමද පවතින්නේ කියලා.
වේදනාව ඒක මට සෝට් අවුට් වෙනවා ස්වාමීන් වහන්සේ. දුක් වේදනාවක් කෙනෙකුට ඒකත් අර තව සැහැල්ලු හිතක් කෙනෙකුට ඒකත් ඒ දෙක වලට හොඳට පස්සේ තේරුණා මේක මේ කම්පැව වෙලා තමයි යන්නේ කියලා තේරුණා ස්වාමීන් වහන්සේ.
හොඳයි. පරීක්ෂා කරමින් යන්න. ඒ කියන්නේ දැන් ඔය හොඳ දැනුවත් බවක තමයි අපි ඉස්සරහට යන්න තියෙන්නේ. කොහොමද දැනුවත් බවින් තමයි පෙන්ලා දෙන්නේ මෙතන සිහිය තියෙනවා, මෙතන සිහිය එක්ක දුර්වලයි, මෙතනදී අරමුණක් තියෙනවා, අරමුණක් ග්‍රහණය කරලා තියෙනවා, මෙතන ටිකක් දුරට හෝ ප්‍රපංච කෙරෙනවා, ඇතුලේ කතාව තියෙනවා කියලා. ඉතින් ඒ අපේ තියෙන අඩුපාඩු ටික තෙන්නුම් කරලා දෙන්නේ සිහියෙන් අවබෝධයෙන් තමයි.
තව අවස්ථාවක හිත අර හිස් ස්වභාවයක තියෙද්දි ස්වාමීන් වහන්සේ ඇතුළත කතාවකුත්
තියෙනවා කියලා එහෙමත් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දුර්වල වෙයි අය. ඒක හරි අපි හරි මාර්ගේ යනවා නම් ඒකට ඒ බෑග්ග්‍රවුන්ඩ් එකකින් වගේ තියෙන ඇතුලේ කතාව තව තව දුර්වල වෙවි, බොඳ වෙවි යාවි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ගොඩක් අපින් සිතෙනවා ස්වාමීන් වහන්සේ
දෙවියන් සරණයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඥාන අප්‍රියසුදුපත් කරන්න පුළුවන්.
ඔව් පොඩ්ඩක් හයියෙන් කතා කරන්න ඇහෙනවා මදි.
මගේ ප්‍රශ්නයත් වේදනාව පිළිබඳවමයි.
ඔව්.
දැන් මම වයසක කෙනෙක්.
හ්ම්.
ඉතින් තද බල වේදනාවක් ඇති වුණාම හාමුදුරනේ ඔය කියන මේ සමාධි බවත් හෝ හිතීමක් හෝ කිසිදයක් කරන්න බෑ. වේදනා නාශක ගත්තොත් තමයි හොඳ වෙන්නේ. ඊට පස්සේ තමයි භාවනාව කරන්න පුළුවන්. එතකොට අර තද බල වේදනාව තියෙන අවස්ථාවක සිත කොහොමද හසුරුවන්න උනන්නේ කියලායි මට ඔබ වහන්සේගෙන් දැනගන්න උනන්නේ.
ඒ තමයි
නෑ
මට නම් හිතෙන්නේ ඒ වගේ වෙලාවකදී භාවනාවක් කියන එකෙන් අපිට හිතන්න පුළුවන් ප්‍රපංච වළක්වා ගැනීම කියන එක. පුළුවන් ද මේකෙන් මම කෙනෙක් හදාගන්න නැතුව පුජ්‍යලයක් හදාගන්න නැතුව ඇයි මේක මටම උනේ කියලා ඒකෙන් ලොකු හිතේ අපි තේමු පීඩනයක් ඇති කරගන්න නැතුව අපිට පුළුවන් නම් මේ වේදනාව ඉවසගෙන දරාගෙන ඉන්න ඒ මතින් අපි දිගින් දිගට කල්පනා කර කර ප්‍රපංච කර කර යන්නේ නැතිව ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙමයි
කියන්නේ. ඔව්. ඒ විදිහට කරන් උත්සාහ කරන්න නම්
ඔව්.
මේ ළඟදි මට කොන්දේ අමාරුවක් හැදුණා හුඟක්ම අමාරු සාන්තිනේ.
හ්ම්.
ඒ නිසා තමයි මේ ෆිසියෝതെරපි කරන්න ඒ වගේම වේදනා නාශක ගන්න සිද්ධ වුණා. ඊට පස්සේ තමයි හොඳ වුණේ. ඊට පස්සේ නම් භාවනාව කරගන්න පුළුවන්.
ඒතර
අදබල්ලවස්තාවේ ඉත පවත්තගත්තු ආකාරය තමයි උගන්වන්නේ.
එතරම් දැන් ඒ වේදනාව තියෙන අවස්ථාවේත් අපේ අර විදිහට ප්‍රපංච වලින් වළක්වගෙන ප්‍රපංච වලට යන්න හදනවා නම් ඒවා අවම කරගෙන යෑමමත් භාවනාවක් තමයි. මොකද අපි මේ කායනුපස්සනාව වේදනානුපස්සනාව විතරක් නෙමෙයිනේ භාවනාව කියන්නේ. අපි හොඳට හිත දිහා බලාගෙන හිත මොනවාද කල්පනා කරන්නේ ප්‍රපංච කරනවාද ඒවා ඉතින් අඩු කරමින් එහෙම අපි එක හිත හික්මවා ගන්නවා කියන එකත් ඒවා නැත්තම් ඒ පහළ වෙන සිතුවිලි ඒ අන්දමින් ඒ මොහොතේදී දකින්නවා කියන එකත් හොඳ භාවනාවක් තමයි. ඉතින් ඒක ඒ කොටස කරනවා නම් අපිට එතන චිත්තානුපසනාවක් කරනවා ධම්මානුපසනාවක් කරනවා. ඔව්. හොඳයි හොඳයි.
දීර්ඝාෂ
වේවා. හොඳයි හොඳයි. හොඳයි
ඊළඟට
හම් ගැටරුව
ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්නකම්. ඔව් එනවා. විස්තර කරා බුද්ධ පරිනිර්වාණයේදී අර ආනන්ද හාමුදුරුවන්ට අරට ද්වාරා තමන්සේ විස්තර කරන ඒ කොටස ගැනදී මට ටික මේ කිත්ති අදහසක් ගැන වහන්සේ එතනේ මට මතක හැටියට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විස්තර කරන දැන් බුදුන බාගතුනාසාම පිළිඥම් පෑවේ නැහැ. දැන් එක එක පියවරෙන් පියවර දැන් පරිඥාන වමන් කියලා මට මතක හැටියට දැන් උන්වහන්සේ ඉන්නේ නිරෝධ සමාපත්තිය කියලා ලොකෝද කියනවා. නොහම කියලා ඒ විදිහට එතනදී මට මතක් වුණේ ස්වාමීන් වහන්සේ අර චූල වේදල්ල සූත්‍රයේදී ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ අර විශාක උපාසිකාවත් එක්ක සාකච්ඡාවේදී එතනදී විස්තර කරනවා අර මේ නිරෝධ සමාපත්තිය මරණයත් අතර
වෙනස.
ඒකම උන්වහන්සේ මෙහෙණින් වහන්සේ ආත්මේ ternary කියනවා මේ නිරෝධ සමාපත්තියේ නැගිටින නැගිටිනකොට නැගිටින්නේ නිවන් දොරට තුනකට කියලා. අනිමිත්ත අපනිත්ත ශුන්‍යත කියලා. ඉතින් මට ඒක මෙතනදී නිකන් ගැළපිලා වගේ බුදුහාමුදුරන්ට වුණාකමක් තිබුණ නැහැ. අපිට මේක එලා උපරුණාසී පිළිගන්න පාළමීතියේ
නැවතර
මේ මරණ මංචකේදීත් අපිට පාඩමක් උගන්වලා ගියාද? අන්තිම මොහොතේදී කොහොමද මේ අනුගාමිත කෙනෙකුට කොහොමද අනුගාමී භාවනාවක් හදාගන්නේ වගේ අදහසක් අර අනුත් මාතන්වංශ පෙන්නලා ගියාද කියලා
කියනවා.
ඉතින් අර එතෙද්දිත් ඒ ක්‍රියාවලියම වගේ ගැට තමයි මට බෙද අර නිරෝධ සමාප්පත්තියෙන් පස්සේ දැන් නැගිට්ටා කියලා අනුරුත් ස්වාමීන් මට ඉස්සර කරනවා එකක්.
එහෙම එකක් තියෙනවා.
එහෙම එකක් කියලා මට එහෙම අදහසක් ස්වාමීන් මට උපහාස කරලා
හරිටම ඒක නම් මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තව පිරිසක් ඇත්තටම දැන් වැරදි නිගමනයකටත් එනවා උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම උන්වහන්සේ දැන් නම් පිරිනුවන් පෑවයි කියලා. ඒතර තමයි අනුරුද්ධ සාවිනාස කියන්නේ නෑ දැන් තාම පිරිනුවන් පෑවේ නැහැ දැන් මේ නිරෝධ සමාපත්තියේ ඉන්නේ එහෙම කියලා. නෝ නිරෝධ සමාපත්තියේ ඉඳද්දි පිරිනුවන් පාන්නත් බෑ කියලා. ඊට පස්සේ නිරෝධ සමාපත්තියෙන් එළියට ඇවිල්ලා තමයි ආයිත් ආවරෝහණ ක්‍රමයට ඇවිල්ලා ඊට පස්සේ මේ පිරිනුවන් පානවා කියලාත් කියන්නේ. තින්සා ඇයි මේ වගේ අනුපූර්ව මෙබඳු ක්‍රමයක් අනුගමනය කළේ කියන එක ගැන මට තේරෙන්නේ නැහැ. අර මහත්ය කිව්වා වගේ සමහර විට අපිට එක පැත්තකින් ධර්මය හා සම්බන්ධ ගැඹුරක් පෙන්වන්න, ඒකේ තියෙන මොකක් හරි ගැඹිරත්වයක් පෙන්වන්න කරා වෙන්නත් පුළුවන්. තව පැත්තකින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ සුවිශේෂී හැකියාව ලෝකයට ප්‍රකාශ වෙන්න දෙයක් කරා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නිකම් බුද්ධ පරිනිර්වාණයක නිකම් නියමයක් වශයෙන් මෙහෙම දෙයක් වෙනවා වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කියනවානේ අද්භූත ධර්ම තියෙනවා කියලා. දැන් බුදුරජාන් වහන්සේ කියන්නේ සුදුහත් මේ කුමාරය වශයෙන් උප්පත්ති ලබන අවස්ථාවේදී ලෝකයේ සිද්ධ වෙන යම් යම් අද්භූත දේවල් තියෙනවා කියලා කියනවා. ඒ වගේම අභිනිෂ්ක්‍රමණය කරද්දී සිද්ධ වෙන දේවල් තියෙනවා කියලා කියනවා. ඊළඟට බුද්ධත්වයට පත් වෙනකොට සිද්ධ වෙන විශේෂ දේවල් සුවිශේෂ දේවල් තියෙනවා කියලා කියනවා. ප්‍රථම ධර්මදේශනා පවත්වද්දී සිද්ධ වෙන සුවිශේෂී දේවල් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේමයි පිරිනුවන් පානකොටත් සිද්ධ වෙන සුවිශේෂී දේවල් තියෙනවා කියලාත් කියනවා. ඒ නිසා මෙයත් ඒ බඳු බුද්ධ පරිනිර්වාණයක සිද්ධ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාට පොදු යම් කිසි සුවිශේෂී දෙයක් වෙන්නත් පුළුවන් ඉතින්. හොඳයි.
නැවතත් මගේ අම්ම හච්චි අසනීප වෙලා දැන් ගියාක තැනක වගේ ඉන්නවා. ඒතකොට මම ගොඩාක් වෙලා එයා ගාව එතන වාඩි වෙලා ඉන්න වෙනවා. එයා නිඳ ගිහින් උන්ගේ ඉන්න වෙලාවට මම දැන් අපි කර කර හිටපු ධර්ම අනුකූලව බොහොමයක් නිකන් ඒ විදිහටම කරගෙන යන මූඩ් බැරි වෙලා තියෙන නිසා මම නැවතත් සංඝහස් දවසක් කිව්වා වගේ මම හිත තියා බලන්න උත්සාහ කරා. ඒ වුණාට සංඝහස් මොකුත් නෑ. එක සිතුවිල්ල මගේ හිතේ තියෙන මොකද්ද කියලා සිතුවිල්ලක් අඳුන ගන්න බැහැ වගේ එකක් තියෙනවා. ඔක්කොම එකට තියෙනවා මට එකක්වත් සිතුවිලි අල්ල ගන්න බැහැ.
ඒක තමයි.
මගේ අතීතයේ තියෙන ආසාවත්, තණ්හාවත්, ක්‍රෝධද ඒ මොකක්වත් මට එකක් අල්ල ගන්න බැහැ.
ඒක වෙන්න පුළුවන්. ඒක තමයි. දැන් අපි සාමාන්‍යයෙන් චිත්තානුපස්සනාවක් කරද්දී ඒ වමනා කරන මූලික සුසුකන් ටිකක් යම් යම් කුසලතාවයන් ටිකක් හදාගෙන තමයි අපිට යන්න කියන්නේ. එක පාටම බුදුන් වහන්සේ කියනවා මම චිත්තානුපස්සනාව අනුමත කරන්නේ නැහැ කියලා ඔය ආනාපාන සති සූත්‍රයේදී දේශනා කරනවා. ඒ කියන්නේ බුදු චිත්තානුපස්සනාව ටිකක් සියුම් නිසා ඒ අපේ හිතේ පහළ වෙන යම් යම් සිතුවිලි හඳුන ගන්න නම් පොඩ්ඩක් හිත තුළ ඒ වෙනකොටත් සතිය සම්පජඤ්ඤේ දිනුනලා තියෙන්න ඕනේ. එතකොට පහසුයි කරන්න. එතකොට අර එන වේගය ටිකක් හිතේ අඩුයි. සිතුවිලි පහළ වෙන වේගය ටිකක් අඩුයි. එකට එකට පැටලිලා එන ගතිය හුඟක් අඩුයි. එකක් පස්සේ එකක් එනවා වගේ බොහොම ටිකක් අර පැහැදිලිව දැක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි ටිකක් කායනුපස්සනාවක්, වේදනානුපස්සනාවක් වගේ දෙයක් කරලා ඒ මූනික හැකියාවන් ටිකක් හිතේ ගොඩ නගාගෙන ඊට පස්සේ චිත්තානුපස්සනාවට පිවිසුනහම ওই වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. තේහිඳා ඒක උච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. නිකන් පුළුවන් වෙලාවක නිකන් ආයෙත් සක්මනක් එහෙම කර කර අර කයේ හිත පවත්වන්න. ඒක තුලින් නැවතත් යම් වෙලාවක සිතේ සතිය සම්පජඤ්ඤේ ගොඩනැගීගෙන ආවට පස්සේ හිතට දාලා හිතේ ඉන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන් වෙයි.
අර එහෙම දෙයක් කරන්න තියෙන ඊට අඩු වෙන ස්වාමීන්
වහන්සේ. ඒක තමයි.
එතකොට ඉවර වෙලාව වෙන කල යුතු දෙයක් නිකන් හිතන්න පුළුවන් දෙයක් තියෙන
ස්වාමීන් නෑ. ඉතින් මට හිතෙනවා දැන් ඕන නැති ඔය වගේ වෙලාවක දැන් තමන්ට ලකුවට සතිපට්ඨානෙ දිනු කරගන්න බැරි නම් නිකන් ධර්ම මානසිකාරයක හරි ඉන්න එක වටිනවා. නිකන් මේ නේද? ඉතින් මෛත්‍රියක් වඩමින් නැත්නම් බුදු ගුණයක් වඩමින් නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය වගේ දෙයක් සජ්ජහානා කරමින් එතකොට ඉතින් අර අපිට තාම ලකුවට මේ වෙලාවේදී කායනුපස්සනාව කළා ගන්නවත් වෙලාවක් නැත්නම් හිත අර විත අනවශ්‍ය කෙලෙස් වලට යන එක හරි වළක්ව ගන්න පුළුවන් මේ ධර්ම මානසිකාරයක් අනුස්සති භාවනාවක් කිරීම තුළ. ඒ වගේ දෙයක් ඉතින් උපක්‍රමශීලීව කරා කියලා වරදක් නැහැ. නැත්නම් අම්මා තමත් මෛත්‍රියක් වඩමින් හරි ඉන්න පුළුවන් නේද? හොඳයි. දරුවන් සන්නයි. කමන්න අපි අවස්ථාව දෙමු තව විනාඩි කීපයක් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් ඔව්.
අර ඉෂාන් මහත්තයා මේ ඉදිරිපත් කරන මේ කතාවේදී අර බුදුන් වහන්සේ ඉපදුනේ කොහෙද? දැන් ඔය ගොඩක් අය මෙහෙමයි ලංකාවේ කියලා එහෙම ගවේෂණය කර කර එහෙම කරනවා. ඇත්තටම අපිට බුදුන් වහන්සේ ඉපදුණු තැන ගැන අවශ්‍යතාවයක් නැහැ නේද? බුදුන් වහන්සේගේ පත්‍ර තමයි අපි පිහිට කරගන්නේ. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ ඒ වගේ අදහසක් ඉදිරිපත් කිරීම එතකොට ඊ අයට මොනවාහරි කියන්නේ විශේෂ ඥානයක් පහළ වෙලා ඒ බව දැකලද කියන්නේ එහෙම නැත්නම් දෘෂ්ටි මායාවන්ද කියන එක ගැන නිකන් මට ලොකු සැකයක් තියෙනවා. මොකද අපිට එහෙම බැහැ. මොකද ඇත්තටම ගත්තොත් එහෙම මට නම් හිතෙන්නේ බොහෝ විට ඒවා මේ වැරදි ආකාරයේ දෘෂ්ටිගතව කාලයක් තිස්සේ මම හිතෙන් මොනවා හරි මෙවි මෙවි කෙනිලා එහෙම ආපු දෙයක් තමන්ගේ ආත්මය කරගෙන මේ කරන දෘෂ්ටිගත ක්‍රියාවක්ද? මොකද අපිට ඒවා අපිට එහෙම ඥානයක් නැති නිසා අපිට බැහැර කරන්නත් බෑ. නමුත් ඉතින් අපි ඔක දැනගත්තා කියලා වැඩකුත් නැහැ. අපිට කරන්න තියෙන්නේ බුදුන් වහන්සේ අනුතනව දාරලා තියෙන ධර්මය අපතුලින් දැකලා ඒ ධර්ම මාර්ගයට අනුගත වෙලා බුදුන් වහන්සේ කියලා තියෙන ස්වභාවයට පත් වෙන එක ඇරෙන්නේ. ඉතින් ඒක ගැන අපි කතා කරන එකේ තේරුමක් නැහැ. නමුත් ගොඩක් අය මේ පස්සේ යන නිසා ඒ ගැන ඔබ වහන්සේ අදහස
ඒක තමයි. දැන් ඔවා මත ප්‍රකාශ කරන්න ගියාම ඔවා ඉතින් ප්‍රහාර එල්ල වෙනවා ආහාරමේ. ඉතින් ඒ හින්දා අපි ඔවා පැත්තකින් තියලා ඉතින් අර අර බන්දුජීව මහත්තයා කිව්වා වගේ දහම තුලින් බුදුන් දකින්න තමයි තියෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. හොඳයි පින්ගත්. එහෙනම් අද දවසේත් අපි කවුද සන්ධ්‍යා මිරිහාන ඕ ප්‍රශ්න අහන්න.
ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගේ ඔය මේ අපි ගියාම මේ ඉන්දියාවේ ඔය මේ ජේතවනාරාමයේ අර භූගත කැඩීමවලින් සක්මන් මළුව පවා දැන් තියෙනවනේ මේ අතු කරගෙන ඉන්දියාවේ ඒව අපි දකිනකොට ඇත්තටම මන් නම් තේරෙන්නේ මේ එහෙම හිතන්නේ ඇයි කියලා. කැලගස්සේ උපමාවට කැලගස් වල මල්සිතින තිබුණා. ඉතින් මට නම් තේරෙන්නේ නැහැ ඇයි මේ වගේ කතාවක් කියන්නේ
කියන්නේ කන. ඒක තමයි. ඉතින් එක එක ඇට ඉතින් එක එක දේවල් කියන්න පුළුවන් ප්‍රකාශන නිදහසක් තියෙනවා. ඉතින් අසන්නා සිහි බුද්ධෙන් අසන්නයි
තියෙන්නේ.
හොඳයි පින්වත්නි. එහෙනම් අද දවසේත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවක සහ ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන්වත්වා, සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන්වත්වා, යම් තාක් අසන්නු සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන්වත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව ආબોධයේ පිණසම මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදාන කුල වෙත්තාවතාචාදී ගාථා සජ්ජහනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.